2012 වසරේ 7 මාසේ 24 වෙනිදා භාවනා වැඩසටහන. භාවනා වැඩසටහනකින් බලාපොරොත්තු වන ප්‍රයෝජනය ප්‍රතිලාභය තමාගේ ජීවිතේට ක්‍රමානුකූලව ලැබිලා තියෙනවද කියලා තමන්ම බලන්න ඕන. ඒක බලන්න පුළුවන් තමා තුළ මොනතරම් සම්මාදිට්ඨිය පහළ වෙලා තියෙනවද, මොනතරම් තමන්ගේ සම්මයක් සංකල්පනාවෝ තියෙනවද, මොනතරම් තමාගේ ජීවිතය තුළ සම්මා වාචාව තියෙනවද ආදී කොට ඇති වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය දිහා බලලා තමන්ට තමන්ගේ ප්‍රගතිය මැනගන්න පුළුවන්. ඒ ප්‍රගති වාර්තාවක් තමන්ම හදාගන්න. නැත්තම් වැඩක් නැහැනේ. ඇඳුමක් කොච්චර සේදුවත් වැඩක් නැහැ. ඒ ඇඳුම කාට කුණු දූවිලි යන්නේ නැත්තම්. ඒක අපි අරගෙන බලනවා ඇඳුම මොනතරම් පිරිසුදු වෙලා තියෙනවද කියලා. ඒ වගේ ඔබේ හිත කොච්චර පිරිසුදු වෙලා තියෙනවද කියලා බලන්න. ඇඳුම් වලත් එක එක වර්ගයේ කහට පැල්ලම් තියෙනවා. සමහර කහට පැල්ලම් ලොකුවට කහටක් වගේ දැනුනට හරි ඉක්මනට යනවා. සමහර කහට පැල්ලම් තියෙනවා ඒවා කොච්චර දාලා වෂින් පවුඩර් දාලා හැදු සේදුවත් ඒව යන්නේ හරි අමාරුයි. ඒ වගේ පුජ්‍යල సంతානෙත් එහෙමයි. සුළු කහටවල් තියෙන ඉතා පහසුවෙන් යවන්න පුළුවන්. ඉතාම ගති ලක්ෂණයක් හැටියටම තියෙන ප්‍රබල කහට තියෙනවා. ඒක ඇඳුම හා සමානව ඇඳුමේ තියෙන වර්ණය හා සමානවම බැඳෙනවා. බැඳුනට පස්සේ ඒ කහට ඉවත් කරන්න බැහැ. ඒ කොටස කපලා ඉවත් කරත් ඇරෙන්න වෙන ක්‍රමයක් නැති වෙන තරමට ඒ කහටවල් තියෙනවා. ඇඳුමින් ඉවත් කරන්න බැරි වෙන මට්ටමට ඒක ඉවත් කරන්න ගියොත් එහෙම ඇඳුමේ කොටසක් දිරල යන්නට නෝ කොටසක් දිරල යන්නටම පුළුවන්. ඒ වගේ සමහර හිත්වල තියෙනවා දැඩි ක්ලේශ තියෙනවා සුළු කෙලෙස් තියෙනවා. ඉතින් තමන් අඳුන ගන්න අර කුණු බුරුල් වෙන්න කහට බුරුල් වෙන්න අපි ජලයේ පොඟලා සබන් හෝ ඒ රෙදි සෝදන කුඩු එකතු කරලා ඒ පොඟලා ඒ කුණු ඉවත් කරනවා වගේ ඔබේ මනස තුලත් තිබෙන අගුණ දුර්වලකම් අඳුනගෙන හොඳට ධර්මය එතෙන්ට එකතු කරන්න ඕන. ධර්මයේ තමයි මෙතන තියෙන වොෂින් පවුඩර් එක. තේරුණා? ධර්මයේ තමයි යොදන්න තියෙන මෙතෙන්ට. ධර්මයේ එතෙන්ට යොදලා ඒ කහට පැල්ලම නැති කරන්න ඕන. කොහොමද කියලා දන්නවද ධර්මයේ යොදා ගන්න ක්‍රමය? ධර්මයේ යොදා ගන්නේ කොහොමද කියලා? දැන් සාමාන්‍යයෙන් පොඩිම ළමයෙකුට කිව්වොත් එහෙම එකපාරට පුතා මේ ගේ අස් කරන්න කියලා. චූටිම ළමෙක් නම් එයා දන්නේ නැහැ ගේ අස් කරනවා කියන්නේ මොකද්ද කියලා. ඈ? නමුත් අපි වැඩිමහල් වුණාට පස්සේ ඊටාම කෙටියෙන් කිව්වොත් කාට හරි පුතා දුවා මේ ගියස් කරලා තියන්න කියලා කිව්වොත් මෙයා දන්නවා මල් පෝච්චි තියන්න ඕන තැන දන්නවා පුටු ටික තියන්න ඕන තැන දන්නවා නේද? ඒ ඒ ඒ සියල්ලක්ම එයා දන්නවා මොකද්ද මේ ගියස් කරනවා කියන කේ අදහස් වෙන්නේ කියලා. ඒ වගේ අපේ පින්නතුන්ටත් ධර්මයෙන් ටිකක් ඕසත් වුණාම තේරෙනවා මොකද්ද මේ හිත හදා ගන්නවා කියලා කියන්නේ. ගියස් කරනවා වගේම හිතත් හදා ගන්නවා. හිතෙත් මොලෙත් මේ සංඥා පද්ධති සිතිවිලි පද්ධති සංකල්ප දෘෂ්ටි හරි අපිලිවෙලට එහෙම යන්නේ. ඈ අපිලිවෙලට තියෙනවා. දැන් ඒ නිසා තමන් නුවණින් ප්‍රඥාවෙන් තමන්ගේ මනසත් අර ගේ පිළිවෙලට හදනවා වගේම හදන්නවා. හරි පිළිවෙලක් තියෙන්න ඕනනේ. ජීවිතේ භෞතිකවාදී වහරි අධ්‍යාත්මිකවාදී ක්‍රමයකට හරි දියුණු වුණා නම් දියුණුනේ හැම කෙනෙක් තුළම පිළිවෙලක් තිබ්බා. වැරදි පිළිවෙලක් තිබ්බා. ඒ පිළිවෙල නිසා. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ අධ්‍යාත්මය හොඳට පිළිවෙල කරගන්න. එහෙම මෙහෙ සිතුවිලි හැරෙම් මෙහෙන් එනකොට අපි ඒක ඒ විදිහට තියෙන්න දෙන්නේ නැහැ. හරියට ගෙදරක ළමයෙක් එහෙම්මෙන් ඇවිල්ලා අතන සපත්තු කුට්ටම් මෙතන රෙදි එහෙම්මෙන් දාන්න හදනකොට අපි ළමයට කියනවා ඔත ඔක ඔතන දාන්න එපා. අය අර ගිහිල්ලා අර සපත්තු තියෙන මේසේ තියන්න. ඈ ඔතන ওই රෙදි ටික දාන්න එපා. යා ගිහිලි ඉවරලා ඔය රෙදි ටික රෙදි දාන භාජනයට දාන්න. ඈ කිල්ට රෙදි පුටුවට ගෙනල්ලා දාන්න එපා කියලා අපි හදාගන්නවා. ඉතින් ඒ වගේම ඔබේ මනසත් එහෙම අකාර්යක්ෂම විදියට ක්‍රියාත්මක වෙනකොට ඔබේ මනසත් මොකද කරන්නේ? හදා ගන්නවා. දැන් මේ මොහොතේ බණ අහන්න ආපු මොහොතේ නොයෙකුත් සිතුවිලි එනවා හොස් කාලා ගලන. එලාට මොකද කියන්නේ? මම මේ දැන් බණ අහන වෙලාව දැන් ওই සිතුවිල්ල මට ගන්න පුළුවන් කම නෑ පොඩ්ඩක් අයින් වෙන්නේ. අපි කෝල් එකක් ආවහමත් ඒකනේ ඒවා අපි සයිලන්ස් කරලා ඕෆ් කරලා එන්නේ මොකටද? ඒකෙන් වැළකීලා මේ වෙන එක. එතකොට ඒ ක්‍රියාවලියම අපි මානසික පැත්තට ගන්නවා. තේරුණානේ? ඒ ක්‍රියාවලියම මානසික පැත්තටත් අපි ගන්නවා. එහෙම නැතුව ඔහෙ එන දේවල් ඔහෙ එන දෙන් මේ ළමයි ඕන තැනක නිදා ගන්නවා, අවදි වෙනවා, ඕන තැනක ඇඳුම් දානවා, ඕන තැනක සපත්තු මේස තියෙන. එහෙම ගෙවලුත් අපි ඉඳලා හිටලා දැකලා තියෙනවා. සපත්තු පුටු උඩ එහෙම තියෙන්නේ. ඈ අම්මෝ නැතිරිලා කැල්ලුවත් සමහරලාට වාඩි වෙලා බලනකොට සපත්තු පුටු උඩ අහු වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් එහෙමත් දැන් තියෙනවා. ඒ වගේ ජීවිතයක් තියෙනවා. ඈ ඒක ඇතුලේ හරි කලබලයක්. ඒක කාලකෝට්ටියක් යුද්ධයක් වගේ. ඉතින් මෙතන ඉන්න පින්නතුන්ට එහෙම වෙන්න බෑ. දැන් ඔය පින්නතුන් කතා බහ කරනකොට එහෙම ඉතින් මට ඇහෙනවා. මම නිතරම කියනවා ඔබ නුවණින් සහ සිහියෙන් කතා කරන්න. එතකොට වචන 1000කින් කියන්න ඕන දේ එක වචනෙන් කියලා ඉවර කරන්න පුළුවන්. නුවණින් සහ සිහියෙන් කතා කරන්න. අපිට ඉක්ම ඉක්මනින් අඳුන ගන්න පුළුවන් මෙයා මේ නුවණින් සිහියෙන් කතා කරන කෙනෙක්. මෙයා මේ නුවණක් සිහියක් නැතුව ඔහේ අර කියවන කෙනෙක්. කටවාචාල කව කියලා කියන කෙනෙක් කියලා අඳුන ගන්න පුළුවන් සරබර ගාලා කාසි මල්ල ඇරිය වගේ කතා කරනකොට. ඈ කාසි මල්ලක් බිමට වැටෙනකොට සද්ද නේද? එහෙම කතා කරනකොට අපිට තේරෙනවා මේ පිළිවෙලක් ඇති දෙයක් නෙමෙයි කියලා. ඒ නිසා නුවණින් සහ සිහියෙන් කතා කරන්න, නුවණින් සහ සිහියෙන් හිතන්න, නුවණින් සහ සිහියෙන් ජීවත් වන්න. දැන් ඔබ ඒක කරනවද? නැත්නම් අහයි කෝ තාත්ති කෝ අම්මේ ඔයගොල්ලෝ භාවනා වැඩසටහන් වලට යනවා කෝ ප්‍රගතිය කියලා අහයි. මං අහන්න ගිහලා හාමුදුරුවන්ගෙන් කියලා අහයි. ඒ නිසා ඒ ප්‍රගතිය ඔබ තුල පෙන්නුම් කරවන්න ඕන, තහවුරු කරවන්න ඕන. ඊළඟට මේ පිළිවෙල තුලින් තමයි තමන්ගේ ජීවිතයේ ඊළඟ වැඩපිළිවෙල ආරම්භ කරන්න පුළුවන්කම තියෙන්නේ. ගැඹුරු කාරණාවන් වලට යන්න සරල කාරණාවන් හදන්න ඕන. නිවසක බිත්ති ඉහළට නැග්ගන්න අඩිතාලම දාලා ඉන්න. බිත්තියට නගල තමයි වහලා ගන්න ඕනේ. එහෙම නැතුව ඉස්සෙල්ලම වහලා ගගෙන හරියන්නේ නැහැ. හැබැයි අපේ ගොඩාක් පින්නතුන්ට තියෙන්නේ ඒක තමයි වුණා. වහලා ගන්න අර කෙළවරේ තියෙන රහත්න් වහන්සේ කෙනෙක් වෙනවා. සැල්ලම රහත් වෙන්නේ. නේද? ඒ නිසා ඉස්සෙල්ලම රහත් වෙන්න නෙමෙයි තියෙන්නේ මුලා අඩිතාලම හොඳින් ශක්තිමත්ව තනා ගන්න ඕන, හදා ගන්න ඕන. ඒ විදිහටයි ජීවිතේ ගොඩනගෙන්න ඕන. දැන් මේ හැම දෙයක්ම අපිට ඉදිරියේදී පින්නතුන්ගේ ජීවිතවලින් පේන්න ඕන. සාමාන්‍යයෙන් මම කෙනෙක් එක්ක වචන 10ක් කතා කරා. මට ඒ වචන 10 15 ඔස්සේ සමස්ත ජීවිතේ පේනවා. කොච්චර මිහිරියට කතා කරන්න උත්සාහ කරත්, කොච්චර සැරෙන් කතා කරත්, කොච්චර කොයි විදිහට කතා කරත් ඒ මිනිස්සෙක තුල තියෙන හදවතේ කැළඹෙන මානසික ගුණාංගයේ තමයි වාක් ශක්තියක් එක්ක එළියට එන්නේ. හුලඟක් පිට වෙනවනේ මේ කතා කරද්දී ඉස්සරහට හුලඟක් පිට වෙනවා. ඒ හුලඟත් එක්ක පිට වෙන්නේ මිනිස්යාගේ හදවත. ඕනම කෙනෙක්ගේ හදවත පිට වෙනවා. කෙනෙක් හිතන්න එපා එහෙම සැඟවිලා තියාගන්න පුළුවන් කියලා. නෑ, ඒක හොඳටම අහුවෙනවා, හොඳටම තේරෙනවා. ඒ නිසා මගේ හිත මම හරියට හදාගන්න ඕනේ කියන එක තේරුම් කරගන්න. අපි නිතරම මතක් කරන කාරණයක්, මේ කාරණේ මතක් කරන්නම්. ඔබට තරහ ගියොත් ඔබ බොහෝ වෙලාවට හිතන්නේ මේ තරහට හේතුව හා මේ පුතා, මේ මහත්තයා, මේ නෝනා, මේ පුජ්‍යලයා, මේ ඥාතියා, අර සතා, මේ ගහ කියලා අපි හිතන්නේ. ගහකොළ හරි එන්න පුළුවන් අල්ල ගන්නවා තරහ යන. නමුත් ඒ තරහට හේතුව ඒකද? සමහර වෙලාවට වාහනේ යද්දි තමන්ගේ වාහනේ ටයර් එක උලම් බැස්සොත් එළියට බහලා ගහනව ටයර් එකට පයින්. මොකද ටයර් එක තවරිදි කාර්යය දැකලා තියනවා නේද? එහෙම ගහනවා ඈ. නැත්තම් වාහනේට හයියෙන් ගහනවා. මේක ස්ටාර්ට් වෙන්නේ නැහැ මොකද කියලා. ඒක තමයි වැරදි කාර්යය. එයා තමයි වැරදි කාර්යය. ඒ නිසා ඒ පුදුම ලෝකයේ සම්බේ පුතජන උම්මත්තකාර පිස්සංගි ලෝකයේ වැඩ ඒවා ඒ පිස්සු ලෝකෙට වඩා අපි වෙනස් වෙන්න ඕන. අපිට යම් කිසි අවස්ථාවක කේන්තියක් ගියොත් ඒ කේන්තියේ වගකීම කවුද? හරි. ඒ කේන්තියට හේතුව මමයි. රහතුන්ගේ කේන්තියක් නැති ඇයි? ඒ තමා ළඟ තියෙන කේන්තියට හේතුව නැතුව ගිහිල්ලා. තේරුණානේ? එහෙනම් ඊට පස්සේ කේන්තියට හේතුව තමා. සමහරලාට ඉරිසියාවක් හිතෙනවා. ඉරිසියාවට හේතුවත් මොකද්ද? තමා. ලංකාවේ ඉතාම බහුලයි ඉරිසියා කරන අය. ඉතාම බහුලින් ඕන රටකේමයි. ඕන රටකින් පොදුවේ තියෙනවා. ඒ වුණාට හොඳ මිනිස්සුන් ආසයි කෙනෙක්ගේ දියුණුව දකින්න. තමාටත් වඩා ඉහළට යනවනම්, ලස්සනට ඉන්නවනම්, ප්‍රසාදයෙන් ඉන්නවනම්, හොඳට ඉගෙන ගන්නවනම් තමාටත් වඩා සමහර උතුම් මෞපිය ගුණාංග අර දරුවන්ගේ ජීවිතවලින් දකින්න කැමති වගේ දකින්න කැමති උතුම් අය ඉන්නවා. ඒක ඉතින් අර සඳුන් ගස් වගේ දුර්ලභයි නේද? නැත්තම් මේ ලෝකේ ඉන්නේ තමාට වඩා උසස් වෙනවට අකමැති උදවිය. ඒ නිසා කවුරු කවුරුත් උසස් වෙන්නයි හදන්නේ. කොලෙස්ටරෝල් වලින් හරි උසස් වෙන්නයි බලන්නේ. කෙනෙක් කිව්වහම මට කොලෙස්ටරෝල් 250යි කියලා, අරයා කියනවා 300යි. අනිත් එක්කෙන කියනවා මට 450ට තිබ්බ, දැන් බැහැලා තියෙන්නේ. ඒ කියන්නේ කොලෙස්ටරෝල් වලින් හරි ලොකු කෙනෙක් වෙන්න බලන්නේ. එහෙමත් නැත්නම් ඔයාට කොලෙස්ටරෝල් විතරයි, මට කොලෙස්ටරෝල් සහ ආතරයිටිස් දෙකම තියෙනවා කියලා නේද? මොවනි උසස් වෙනවා. කොහෙන්ද මං ගන්නෙ? මම මේ ඩර්න්ස් යනවා. මම ආසිරිනෙගි ගේවාර අමාරු වෙලා ලක්ෂ පහක් ගෙවල එළියට ආවේ. ඉතින් ඒ නිසා අපි එක එක විදියෙන් උසස් වෙන්න කැමතියි. උසස් වෙන්න කැමතියි. ඒ මේ කොහොම මේ විකාර මේ ප්‍රශ්න සියල්ලක්ම හටගන්නේ මමත්වේ නිසා. මමංකාරය නිසා. මේ මමත්වයේ කියන සංකල්පය, මේ මමත්වයේ කියන දෘෂ්ටිය, මේ මම කියන වචනය ජීවිතයේ තුලින් අතුගාලා දානක. ඒ වචනේ තේරුම දන්නවනේ, අතුගාලා දානවා කියන වචනේ කියන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් අයින් කරනවා කියන එකනේ අපි කියන්නේ. අතුගාලම දානකම් කවදාවත් සහනයක් නැත. සහනයක් නැත. සහනයක් නැත. දැන් ඔබට ওই කෙලෙස් වශයෙන් එන්නේ ජීවිතේ නොවින්ද අපූර්ව දෙයකට නෙමෙයිනේ. විඳපු දේවල්මයි ওই කෙලෙස් වශයෙන් ආයි තියෙන්නේ. වෙන දේවල් නෙමෙයි. දැන් නාපු ජීවිතේට නාපු කෙලෙස්යක් එන්නේ නැහනේ. දැන් ජීවිතේට කවදාවත් කාපු නැති පළතුරක් කන්න ආස හිතෙන්නේ නැහනේ. එමිතිවක් නැහැ අපිට. එතකොට කෙලෙස් වශයෙන් එන්නේ නැවත නැවත తත්‍ර తත්‍රා බිනන්දිනි නැවත 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 එනවා. මේ ජීවිතේ ලැබපු කරපු කියපු දේවල් ම කෙලෙස් වශයෙන් ඉන්නේ. එතකොට මේ කෙලෙස් වශයෙන් ආවහම මේකේ තියෙනවා මේ මාර පුත්‍රයෝ කියලා බුදුදහමේ අඳුන්වන්නේ මාර පුත්‍රයෝ. මාර දූවරු සහ මාර පුත්‍රයෝ. මාර දූවරු වෙන්නේ පිරිමියයිට. මාර පුත්‍ර වෙන්නේ කාන්තාවන්ට. කාන්තාවන්ට එනකොට ඒක අපි පැහැදිලි කරන්නේ මාර පුත්‍රය හැටියට. ඒකට අර හේතුව ඉතින් දෙපාර්ශවයනේ. ඈ කාන්තාවන් පැත්තෙන් පිරිමි එනවා, පිරිමින්ගේ පැත්තට කාන්තාවන් එනවා කියලා ඒ දෙපාර්ශවය පෙන්වන්නේ මාර පුත්‍රය සහ. දැන් එතකොට තමාගේ සිතටත් මාර දූවරු වෙන්න පුළුවන්, මාර පුත්‍රය වෙන්න පුළුවන්. මාර දූවරයෙක් කියලා කියන්නේ මාර පුත්‍රයෙක් කියලා කියන්නේ මොනවාද? දැන් පිරිමි අයට එනවා තණ්හා, රති, රදා කියන මාර දූවරු තුන් දෙනා. තණ්හාවයි, ඇලීමයි, රාගය, කාමාසාව. ඇදෙන මෙන්න මේ මාර දූවරු තුන් දෙනා එනවා. ඔය මහත්තුරුන්ටත් ඇවිල්ලා ඉස්සරහා නටනවා නේද ඔය තුන් දෙනා? ජීවිතේ නටනවා. ඒගොල්ලන්ගේ නැටුම් බලබලා, ඒගොල්ලන්ගේ රැඟුම් බලබලා, ඒගොල්ලෝ වෙනුවෙන් වීදං කර කර රැඟුම් බලනවා ඒ තුන් දෙනාගේ. මේ තුන් දෙනාගේ රැඟුම් බලා ගන්න, මේ තුන් දෙනා ඉෂ්ට කර ගන්න බෑනේ වීදං කරනවා. ජීවිතේ මිනිස්සු සමාජයේ ලෝකේ. දැන් ඒක බොරුවක්ද? ඇත්තක් නේ කතාවනේ. පිළිගන්න ටිකක් නිකන් ලැජ්ජයි වගේ. ලැජ්ජ වගේ වුණාට ඇත්ත කතාව ඕක. ඒ නිසා තණ්හා, රති, රගා කියන තුන් දෙනා ඇවිල්ලා නටනවා. බුදුහාමුදුරු කලේ මොකද? ඒගොල්ලෝ ගණන් ගත්තේ නැහැ. ඒගොල්ලෝ දිහා බැලුවේ නැහැ. උන්වහන්සේගේ විමර්ශන ගමන කරගෙන ගියා. ඒ නිසා ඔයත්තන්ට ඒක කාන්තාවන්ගේ පැත්තෙන් ගත්තාම මාර පුත්‍රයෝ තුන් දෙනෙක් තණ්හා, රති, රගා කියන කාන්තාවන්ට ඉන්නේ පිරිමින් පිළිබඳව ආශාවල්නේ. ඒ නිසා තමයි ගත්තේ මාර පුත්‍රයෝ තුන් දෙනෙක් එන්නේ කාන්තා පාර්ශවයට එනවා. ආවහම ඒව දිහා බලබලා ඉන්න කාන්තාවකට ප්‍රඥාව වඩන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නෑ. අර හැමදාම වින්දනය කරපු ඒ ලෝභ, ද්වේෂ, මෝහ සිතුවිලි, ඈ තණ්හාවයි, ඇලීමයි, රාගයයි වින්දනය කර කර වින්දනය කර කර ඉන්නවා. ඒ වෙලාවට තමන්ගේ හිතට කතා කරලා කියන්න ඕන, ඔබ මේ දේවල් විඳලා තියෙනවා, ඔබ මේ දේවල් අනුභව කරලා තියෙනවා. තව කොච්චර කල් අනුභව කරන්නද? තා කොච්චර කල් විඳින්නද? තා කොච්චර කල් ලබන්නද කියලා හිතෙන් අහන්න ඕන. ඈ හිතනකොට ඒ මොකද වෙන්නේ? එතකොට අර ද්වේෂසිත පලා යනවා. ඇලීමේසිත, රතිසිත පලා යනවා. රාගසිත පලා යනවා. විද්‍යාව ප්‍රඥාවෙන් උපදවලා පෙන්නකොට, ලං කරනකොට හොස්ගාල පලා යනවා. ඒ ප්‍රඥා මහිමේ ලං කරන්නේ නැති තාක් කල් ඇලි ඇලි ඉන්නවා. ප්‍රඥාව ලං කරනකොට හරියට කූඩැල්ලට සබන් කිට්ටු කළා වගේ. එයා දුම්කලයක් කිට්ටු කළා වගේ. එයා ටක් ගාලා ගැලවිලා යනවා. නැත්තම් ගලවන්න බෑ. කූඩැල්ල මොන විදියට කෑල්ලක් ගලවගෙන තමයි ඉන්නේ ඇද්දොත් එහෙම. ඒ වගේ තමයි පුජ්‍යලයේ සිතුවිලි මේ ඉවත් කරන්න තියෙන හොඳම දේ තමයි මේ යථා ස්වභාවය. ආදීනව සංඥාව කිට්ටු කරලා ප්‍රඥාව ලං කරලා දෙන්න ඕන. ලං කරලා දීපු ගමන් අර සිතුවිලි අතුරුදහන් වෙනවද නැද්ද? අතුරුදහන් වෙනවා. ඈ යම්කිසි සිතුවිල්ලක් හටගත්තාම, වැරදි සිතුවිල්ලක්, මේ සිතුවිල්ලේ ආදීනව මේක, මේකෙන් ප්‍රශ්න මෙච්චර, මේකෙන් අලාභ වෙනවා මෙච්චර, මෙච්චේ මෙච්චර වරදක් තියෙනවා, මෙහෙම මෙහෙම කියලා ඒ කරුණු කාරණා පෙන්නකොට ඒ සිතුවිල්ල අතුරුදහන් වෙනවා. එහෙම නැතුව ඒක පෙන්වන්න හැකියාවක් තමා තුළ තිබුණ නැති වුණොත් අපි කියන්නේ දුෂ්ප්‍රඥෝ, ප්‍රඥාව නැති අය. එවැනි අයට මොකද වෙන්නේ? ඒගොල්ලෝ දන්නේ නැහැ අපි අද සමාජය තුළ දකින සාහසික ක්‍රියාවන්වල ප්‍රතිඵලේ ප්‍රඥාව අහිමි වීම. ඔවුන් දන්නේ නැහැ ඔවුන් කරන වැඩෙන් කොච්චර අලාභයක් සාංසාරික වශයෙන්, මානසික වශයෙන්, සමාජික වශයෙන් ජීවිතේට හම්බෙනවද කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා, දූරදර්ශී නැති නිසා ඒ විදියට සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රඥාව තමයි තියෙන එකම පිහිට පින්නතුන්ට, එකම දේවතාවා. බුදුහාමුදුරු කියලා කිව්වට කමක් නැහැ ඔබේ ප්‍රඥාවට. බුදුහාමුදුරුව කියලා කියන්නේම ප්‍රඥාවට. නත්ති පඤ්ඤා සමාලෝක. ප්‍රඥාවේ තරම් ආලෝකමත් ප්‍රභාමත් දෙයක් ලෝකේ නැත. හිරුවෙලිය ලෝකේම ආලෝකමත් කියන යුගයක තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව තමයි ලෝකේ වැඩියෙන්ම එළිය දෙන්නේ කියලා, ජීවිතයකට එළිය දෙන්නේ කියන කාරණේ ප්‍රකාශ කළේ. මම අපේ වෙනුතුන් පැහැදිලි කරන්න කැමති මේ ලස්සන කාරණයක් මේ වජිරා සූත්‍රයේ සඳහන් වෙනවා. කේනහයම් භගතෝ සත්තෝ කුච්ඡං සත්තස්ස කාරකෝ කුච්ඡං සත්තෝ සමුප්පන්නෝ කුච්ඡං සත්තෝ නිරුජ්ජති. මේ සත්වයා කවරෙකු විසින් කරන ලද්දේද, මේ සත්වයා කළ තැනැත්තා කොයිද, මේ සත්වයා කොහි හටගත්තේද, මේ සත්වයා කොහි නිරුද්ධ වේද කියලා යහන්නේ. ඒ මහණකොට මේ වජිරා රහත් මෙණින් වහන්සේ කියනවා, කින්නු සත්තෝති පච්චේසි මාර දිට්ටි ගතන්නුතේ. තමන් සත්වයෙක් කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒක මාර දෘෂ්ටිය. ඒ මාර දෘෂ්ටිය ඔයගොල්ලෝ ඉන්නවද නැද්ද? ඉන්නවා. මම සත්වයෙක් කියලා අරගෙන තියෙනවා, මම පිරිමියෙක් කියලා අරගෙන තියෙනවා, මම ගැහණියක් කියලා අරගෙන තියෙනවා. දැන් ඔය ඒක පාර්ශික සංකල්ප ගත්තට පස්සේනේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් හැදෙන්නේ. ඊට පස්සේනේ ඔය ප්‍රතිවිරුද්ධ පාර්ශවය කෙරෙහි ඇලීම් පවා හිතේ හටගන්නේ. දැන් ස්ත්‍රී පාර්ශවය කියලා මම ස්ත්‍රියක් කියලා අල්ලගත්තට පස්සේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් හැදෙනු පුරුෂ. ඊට පස්සේ පුරුෂයා කෙරෙහි ඇලීම් හටගන්නවා. ඊට පස්සේ පුරුෂයා කියන පාර්ශවය තදින් අල්ලගත්තාම එයාට ස්ත්‍රී කියන පාර්ශවයක් හැදෙනවා. ඊළඟට ස්ත්‍රී පාර්ශවය කෙරෙහි සිත් ඇලුම් වෙනවා. ඒකට ගති විමුක්ත වුණාට පස්සේ යාට ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් නැහැ. රහතන් වහන්සේ කෙනෙක් ස්ත්‍රියකුත් නෙමෙයි පුරුෂයෙකුත් නෙමෙයි කියලා කියන පුළුවන් පරමාර්ථයෙන්. හොඳයි, සම්මුතියම පටලව ගන්න එපා. පරමාර්ථ දර්ශනයෙන් ස්ත්‍රී ගති ලක්ෂණත් නැහැ, ගති ලක්ෂණත් පුරුෂ ගති ලක්ෂණත් නැහැ. ඉතින් ඒකට මම හිතන්නේ මාත් එක තර්ක කරන්න එන එකක් නැහැ. බුදුහාමුදුරුව මම මිනිස්සෙක් නෙමෙයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒක හරි ශ්‍රේෂ්ඨයි නේ. ඒ පරමාර්ථයක්. හොඳයි, සාමාන්‍ය මනුෂ්‍ය පුත්‍රේ මෙලොව මහා මායා දේවියගේ කුසෙන් සුද්ධෝදන රජතුමා පියතුමාණන් හැටියට මෙලොවට බිහි වූ ශාරීරික වශයෙන් මිනිස්සෙක්, දාර්ශනික වශයෙන් මේ தත්ත්වයට පත් වුණාට පස්සේ මම මිනිසෙක් නෙවෙයි කියලා ප්‍රකාශ කළා. එහෙමනම් මිනිසෙක් නොවේ නම් මම ස්ත්‍රීකුත් නෙමෙයි, පුරුෂයෙකුත් නෙමෙයි, වෙනාන් කෙනෙකුත් නොවේ. කින්නු සත්වෝති පච්චේසි මාර දිට්ටි ගතන්නුතේ. ඔබ සත්‍යයක් කියලා ප්‍රත්‍ය කර ගන්නවා නම් ඒක මාර දෘෂ්ටියක්, මාර සංකල්පයක්. බලන්න ඔබ මොනතරම් අවාසනාවන්තද කියලා. ඔය මාර සංකල්පේ ඔබ ඉන්නවනේ. ඔය මාර සංකල්පේ, මාර දෘෂ්ටියෙන්, මිත්‍යා දෘෂ්ටියෙන්, මිත්‍යා සංකල්පෙන්, මිත්‍යා වචනෙන් නිදහස් වෙන්න. සුද්ධ සංඛාර පුඤ්ඤෝයන් නයිද සත්ූප ලබ්භති. මේක කුදු සංස්කාර පින්ඩයක්. අපි ශරීරය අපි මමයි කියලා ආමන්ත්‍රණය කරන දේවල් ටික හැදිලා තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි සංස්කාර පින්ඩය. ශාරීරික වශයෙන්. ඊට පස්සේ මානසික වශයෙන් අර යමයා අසල්වාසීන් ගුරුවරුන් අම්මා තාත්තා විසින් මේ ලෝකයා විසින් පඩවපු මානසිකත්වයක් තියෙන්නේ. ඒ මානසිකත්වය තමයි ආගමික මානසිකත්වයන් හැටියට, රටවල් වල මානසිකත්වයන් හැටියට, ජාතික මානසිකත්වයන් හැටියට, කුල හා දුප්පත් පොහොසත් මානසිකත්වයන් හැටියට බෙදිලා හැදෙන්නේ ඒවා. ඒවයි තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාත්මක එන අධ්‍යාත්මික චිත්ත ස්වභාවයන් පහ. එතකොට සුද්ධ සංඛාර පුඤ්ඤෝයන් නයිද සත්ූප ලබ්භති. මේ සංස්කාර පින්ඩේට නමක් ලැබෙනවා සත්වයා කියලා. එහෙම ඒකරාශීත්වයට පත් වෙච්ච දෙයකට තමයි අපි මේ සත්වයා 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 කියලා කතා කරන්නේ. කතා කළාට ওই සත්වයා කියන පදනම තුල ඔබ කොච්චර ජීවත් වුණත්, කොච්චර හමාගියත් ඔබට ජීවිතේ ජයග්‍රහණයක් ලබන්නට බෑ. දැන්වනේ ඒක හරියට උපමා කළේ මිරිඟුව පස්සේ කොච්චර දිව්වත් මිරිඟුව තුල ජලයක් හොයාගන්න බෑ, ජීවිතය නැති වෙනවා. ඒ නිසා මිනිස්සු මමත්වයේ තුලින් මොනතරම් ඉහළට යන්න ගියත් ජීවිතයේ අවසාන ඉතුරු වෙන්නේ මොකද්ද? පරාජය පමණයි නේද? ජීවිතේ මොනතරම් ඉහළට මිනිස්සු යන්න ගියත් සියලුම මිනිස්සු මේ යන්නේ අසහනේ. ඒක කෝටිපතියටත් එමය, ඒක බිල් ගේට් මහත්තයටත් උච්චරයි. ඈ බිල් ගේට් මහත්තයටත් උච්චරයි, ජෝර්ජ් බුෂ්ටත් උච්චරයි, ඔබාමාටත් උච්චරයි, මහින්ද රාජපක්ෂටත් උච්චරයි. ධර්මයේ දැක්කේ නැති වුණා. ඔය ඇත්තන්ටත් උච්චරයි, ධර්මයේ දැක්කේ නැති වුණොත් ඒක අනිවාර්යයි. ඒ නිසා මේ தත්වය කාට වුණත් එච්චරයි අවබෝධ කරගත්තේ නැති වුණා. ඒක උපමා කළා යථාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ इति. අංග සම්භාරයක් එකතු කළාම අපි රතේ යන වචනේ යොදනවා. රතේ කියන්නේ වචනේ යොදනවා. ඒවම් බන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. අන්න ඒ ආකාරයෙන් බන්ධනය කරලා සකස් කරලා ගොඩනැගුවට පස්සේ අපි ඒකට කියනවා සත්වයා, ස්ත්‍රිය, පුරුෂයා කියන කතාව කතා කරනවා. ඊළඟට එහෙම කතාවක් කරනවා මේ සංස්කාර පින්ඩේට. නමුත් ඉතින් විදර්ශනඥානෙන් බලන කෙනෙකුට මේකේ සත්‍යයක් හම්බෙන්න පුළුවන් කම නැහැ. දුක්ඛ මේවහි සම්භෝති, දුක්ඛං තිට්ඨති වේතිච, ඥාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති, ඥාඤ්ඤත්‍ර දුක්ඛා නිරුද්ධති. දුකම ලැබේ, දුකම පවති, දුකම වෙදී, දුක හැර අනෙකක් නොලැබේ, දුක හැර අනෙකක් නිරුද්ධ නොවේ. ඔය මිනිස්සු ජීවත් වෙනවයි කියලා ජීවත් වුණාට ඇත්ත කතාව මොකද්ද? දුක් ගොඩක පීනන්නේ පින්නතුනේ. කොයි පැත්තට මිනිස්සයා හැරුණා ඒ මිනිස්සර දුක. මිනිහෙකුට හොයාගන්න බෑ දුක නැති වෙන පැත්ත කොහෙද කියලා. එහෙම හොයාගන්න බැරි වුණාම පස්සේ තමයි බාර් එක පැත්තට හැරෙන්නේ. දුක නැති පැත්ත කොහෙද කියලා හොයාගන්න බැරි වුණාම තමයි බාර් එක පැත්තට හැරෙන්නේ. තේරුණානේ? ඒ නිසා ඒගොල්ලොත් එක්තරා විදිහක දාර්ශනිකයෝ පිරිසක්. හැබැයි වැරදි පැත්තක් තෝරගෙන තියෙන්නේ. ඈ වැරදි පැත්තක් තෝරගෙන තියෙන්නේ. ඒ නිසා ජීවිතයේ දුක මග හරව ගන්න, දුකෙන් මිදෙන්න ධර්ම ලද ප්‍රයත්නයක්, උත්සාහයක් තමයි මේ හැම දෙයකින්ම තියෙන්නේ. ඉතින් පින්නතුන්ට දැන් අපි මේ ධර්මයෙන් තේරුම් කරලා දෙනවා කොහොමද මේ දුක නැති කරන්නේ. සැලම දැන් දුක තේරෙනවනේ නේද? ජීවිතේ සැපයි කියලා කොයිබකවත් දෙයක් ගන්න පුළුවන් කම නැහැ. දුක තේරෙනවා. එහෙමනම් මේක දුකයි 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 කියේකේ දුක විඳ විඳා ඉන්න නෙමෙයි. ජීවිතේ දුකයි කියලා නතර කරලා තියනවායි කියලා හිතාගෙන තමයි මේ බෞද්ධ හිතාගෙන ඉන්නේ ලංකාවේ. වැඩි හරියක්. බුදුහාමුදුරුවෝ ජීවිතේම දුකයි කියලා තියෙන එච්චරයි. කියලා හිතන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ ජීවිතේ දුකයි කියලා පණිවිඩේ තමයි දුන්නේ කියලා තමයි හිතන්නේ නැහැ. ඒ එක කාරණයක් විතරයි පළවෙනි පියවර. පියවරවල් හතරක් තියෙනවනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය. හතරක් තියෙන පියවරවල් හතරක් තියෙනවා. දුක, එහෙමනම් දුකයි දුකයි ගී කියන්නේ මේ ඉන්නේ ජීවිතේ දුක බව දැනනවා නම් වහාම දුක්ඛ සමුදය හොයන්න ඕන. දුක්ඛ සමුදය ඇති කරගන්න ඕන. දුක්ඛ සමුදය ඇති කරගන්න නම් තියෙන්නේ කකුලේ කට්ටක් කරනවා නම් කට්ට ඉවත් කරන්න ඕන. ඈ කෙන්තුල්ලෙක් කනවා නම් කෙන්තුල්ල ඉවත් කරන්න. කඩියෙක් කනවා නම් කඩිය ඉවත් කරන්න ඕන. ඈ තුවාලයක් නම් වේදනාව දෙන්නේ තුවාලේ සනීප කරගන්න ඕන. නේද? ඉතින් ඒ වගේ මොකද කරන්න තියෙන්නේ? ඔළුවේ උකුණු ටිකක් ඉන්නවා. හරි කරදරේ වේදනාවයි දුකයි. එහෙම නැතිනම් ඔළුවේ උකුණු ටික නැති කරගන්න ඕන. ඒකයි තියෙන්නේ. ඒ නිසා Tamanda ජීවිතේ දුක පිණිස පවතින්නේ මොනවද? තණ්හාය ජායති සෝකෝ. එකක් නෙමෙයි ඔය එක විතර. ප්‍රේමතෝ ජායති සෝකෝ. රතියා ජායති සෝකෝ. ඔය හැම විදියටම කියලා තියෙනවා. හැම විදියටම කියලා තියෙන එකක් නෙමෙයි. ඒ විදිහට ඔක්කොම කියලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් කටම ප්‍රමුඛ වෙන්නේ ක්‍රියා කරන්නේ මේ පුජ්‍යල ප්‍රභේදය ඇතිවීම මමත්වයේ නිර්මාණය නිසා. පුජ්‍ය ප්‍රභේදය ඇති වෙලා මමත්වේ නිර්මාණය වීම නිසායි ඒ දේවල් හැම කෙනෙක් තුළම ඇති වෙන්නේ. එහෙමනම් මෙතන සත්වපුජ්‍යල ආත්ම දෘෂ්ටිය නැති කරලා ඉවත් කරලා ඒ මහා දැවැන්ත පර්වතයේ බිම දමලා ලෝකේ දකින්න උත්සාහ කරනවා. පින්නතුන්ගේ මමංකාරයේ ඇහැ ඉදිරියෙන් බැඳෙනෝ තාප්පයක් වගේ. ගොඩක් දුර බලන්න බෑ. හතර වටේට තාප්පයක් බැඳලා මේ මැද ඉන්නවා නම් Tamanට ඒ තාප්පෙන් ආවරණය වෙනවනේ ලෝකෙම බලන්න බෑ. ඊට පස්සේ තාප්පය තමයි පේන්න පටන් ගන්නෙ. තේරෙනවනේ? තාප්පය තමයි පේන්නේ. දැන් මමංකාරයේ තියෙන පුජ්‍යලයාට මේ ලෝකේ දිහා බැලුවට මේ ලෝකේ තියෙන සැබෑ ස්වභාවය පේන්නේ නෑ. එයාට පේන්නේ මොකද? තාප්පේ. මොකද තාප්පේ? තමන්ගේ සංකල්පය. තමන්ගේ දෘෂ්ටිය. තමන්ගේ දෘෂ්ටිය තමන්ගේ සංකල්පය තමයි පේන්නේ. දැන් සමහර පින්නතුන් අපි දැකලා තියෙන සමහර හොඳ ආරණ්‍ය එහෙම පළාත් තියෙනවා. හරි සැද ගුණබර හාමුදුරුවෝ ඉන්න. ඒ පළාතට මොන හාමුදුරු කෙනෙක් ගියත් ඒ මිනිස්සු ඒ පළාතේ ඉන්න හාමුදුරුවෝ දිහා බලලා ඇති කරගත්ත සංකල්පයට අනුව බයිසිකලෙන් බැහැලා මොටෝ සයිකල් තල්ලු කරන් යනවා. නැගල යන හාමුදුරුවෝ ඉන්න තැනවල. අපි ඔය ගල් දුව සේනාසනවල එහෙම මම ගියා නාව වෙන ප්‍රදේශයට එහෙම මොටෝ සයිකල් යන මිනිස්සු බිමට බැහැලා හාමුදුරුවෝ ඉන්න තිකේදී තල්ලු කරගෙන ගිහිල්ලා නැගින්නේ. බයිසිකල් වල එන අය බයිසිකලෙන් අයියට බැහැලා කානුවට බැහැලා සාලුව තුවාය අරගෙන වැඳගෙන ඉන්නවා හාමුදුරුවෝ යනකම්. ඒ පැත්තේ මොන හාමුදුරු කෙනෙක් ආවත් ඒ විදිහට සලකනවා. ඒ වගේම ඕකේ අනිත් පැත්තේ හාමුදුරුවෝත් ඉන්නවනේ. ඒ පළාතට ගියා මොකද වෙන්නේ? දැන් අපි ගියත් කවුරු ගියත් මොකද අපි දෙකේ කොලේට දාන්න ගණන් ගන්න. අර තමන් අර තමන් කන්දලේ දැක්ක හාමුදුරුවන්ගේ ස්වභාවයත් එක්ක බලලා සලකන්නේ අර ඊටාම පහත් මට්ටමට සලකන්නේ. එතකොට මොකද්ද මේ දෙකේම තියෙන්නේ? මේ දෙකේම තියෙන්නේ අර දුස්සි සංකල්පයට බර වීම. දුස්සි සංකල්පයට බර වීම. ඉතින් අර වැඩි හොඳයි අර ප්‍රතිපත්තිමේ ගුණය. නමුත් ඒ පෙන්눔 කරන්න මම උත්සාහ කළේ දැන් බුදු පිළිම වහන්සේලා අපිට ඊටාම මනහරව ප්‍රසන්නව පේනවා. නමුත් අන්‍ය ආගමිකයන්ට නෙමෙයි. මුස්ලිම් වරුන්ට එහෙම ඒක එච්චර ලස්සනට පෙන්නේ නැහැ. ඒකනේ බාමියන් බුදු පිළිම කඩලා කඩලා ඉස්සෙල්ලා මූණ කඩලා දැම්මා. මූණ නැතුව තිබ්බා. මූණ නෙමෙයි මේ ශරීරෙවත් අපිට පේන්න බෑ කියලා ශරීරෙත් කඩලා බිමට දැම්මා. දැන් එතකොට තේනව නේද? එයාට පේන්නේ තාප්පේ. තේරෙන්නේ? තමන්ගේ ඔළුවට දාපු තාප්පේ පේන්නේ. අරක ඇත්ත තත්ති බලන්න බෑ. කිව්වොත් එහෙම මේ බුදුහාමුදුරන්ගේ රූපේ හරි පෙන්නලා පොඩි කාලේ ඉඳලා යකෙක් කියලා යකා වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ ඔළුවට දැම්මේ බුදුහාමුදුරු කියන්නේ යකෙක්. මෙයා හොඳ නැහැ. ඊට පස්සේ යකා නාත කරලා දැම්මා. ලොවුනාල්. ඒගොල්ලන්ගේ තාප්පේ. ඒ නිසා පින්නතුන් වාසනාවන්තයි. ওই පින්නතුන්ට දෘෂ්ටි මත සංකල්ප වලින් පුරවන ආගම් වලින් මුලා කරන මොහොතක ඔය දිනතුන් කීප දෙනාට මේ අවස්ථාව මේ ලැබිලා තියෙන්නේ අතිශය දුර්ලභයි. මේ අවස්ථාව පින්නතුනේ සංසාරේ මං හිතන්නේ කල්ප කෝටි ගානකට මේ ආත්ම කෝටි ගානකට සැරයක් හම්බ වෙන අවස්ථාව. ඒ තරම් දුර්ලභ අවස්ථාවක්. මොකද හේතුව අපි පින්නතුන්ගේ හිතවල දෘෂ්ටි පුරවන්නේ නැහැ. සංකල්ප පුරවන්නේ නැහැ. ඈ වචන පුරවන්නේ නැහැ. යතහ ස්වභාවය තත ආකාරයෙන් දකින්න ඇත්ත తත්වේ දකින්න ඉඩහසර හරිගස්සල දෙනවා. පැහැදිලි කරලා දෙනවා. ওই පින්නතුන් බැඳලා ඉන්න වරපට මේ බැඳලා තියෙන මේ සීලුම බැඳුම් බුරුල් කරලා නිදහස් කරලා දෙනවා. පින්නතුන් කැමති විදියට පින්නතුන්ගේ ජීවිතය දිහා බලන්න. බලන්න මේ කියලා දීපු ධර්මය එක ආගමකට, එක ජාතියකට, එක වර්ගයකට, එක දෘෂ්ටියකට, එක සංකල්පයකට පක්ෂපාති වෙන්නෙත් නැහැ, විරුද්ධ වෙන්නෙත් නැහැ. කිසිම සංකල්පයකට, ධර්මයකට පක්ෂපාතිත් නැහැ, විරුද්ධත් නැහැ. ඒක තමයි ඇත්ත తත්වයේ, ඇත්ත తත්වයේ. ඒකම තමයි තියෙන ඕන සූත්‍ර දේශනාවක් ලස්සන මේ සෝමා සූත්‍රය කියලා. ඒ සූත්‍රයේදී මේ යන්තං එසේහි පද්දබ්බං ථානං දුරවි සම්භවං නතං දඟුල පඤ්ඤාය සක්කා පප්පෝති මිත්‍යා. හේ සෝමා රහත් මෙහෙණින් වහන්සේ අන්දවනේ විවේක සුවයෙන් වැඩවසන අවස්ථාවේදී පවිතුමාරය ඇවිල්ලා, පවිතුමාරය කියලා කියන්නේ ඔයගොල්ලන්ට එනවා කියලා මං කිව්වා ඒ මාර දෘෂ්ටි. ඉසිවරුන් විසින් ලැබිය යුතු දුර්ලභ වූ යම් මේ පදවියක් වේද, එය දෑඟුල් නුවණ ඇති ස්ත්‍රී විසින් නොලැබිය හැක. ඇඟි දෑඟුලයි කියලා අඟල් දෙකයි ස්ත්‍රීන්ට මොලේ තියෙන්නේ. ඇත්තද කතා? අඟල් දෙක ඉතින් ඇති නේද කරන ජීවිතේ නේද? ගොඩක් වැඩි අඟල් දෙක කිව්වට මේ අඟල් දෙකෙන් තමයි දරු මල්ලෝ පවුල ඔක්කොම හදාගෙන දිනුවෙලා යන්නේ නේද? අර බඹ ගානක් දිගේ කෙනාට වඩා වැඩ කරනවා නේද අඟල් දෙකෙන්? විද්‍යාත්මක සොයා ගැනීමක් තියෙනවා. මේ ස්ත්‍රීන්ට තියෙන එක ස්වභාවයක් පුරුෂයන්ට නැහැ, පුරුෂයන්ට තියෙන එක ස්වභාවයක් ස්ත්‍රීන්ට නැහැ. පුරුෂයන්ට සාමාන්‍යයෙන් ප්‍රශ්න විසඳීමේ හැකියාව සහ දූරදර්ශී භාවය වැඩි කාන්තාවන්ට වඩා කියලා හොයාගෙන තියෙනවා. කාන්තාවකට එකවරකට එක ෂණේ වැඩ කීපයක් ඕනනම් කරන්න පුළුවන්. සමහරලාට දුරකථනයෙන් කතා කරගැනීමේ කුස්සිය වැඩක් කරන්නත් පුළුවන්. ඕනනම් ටීවී බලන්නත් පුළුවන්. පොතක් බලන්නත් පුළුවන්. කාර්යයන් කීපයක එක සැරේ යෙදීමේ හැකියාව තියෙනවා. නමුත් පිරිමින්ට ඒක හැකියාව නැහැලු. පිරිමි කතා කරනවා නම් කතා කරලා ටීවී බලනවා නම් ටීවී බලුවා. හැදෙන වෙලද දෙක තුනක් එකපාර ඔලුවේ කරන්න බෑ. ඊට වඩා හැකියාවක් තියෙනලු කාන්තාවන්ට එක සැරේට කාර්යයන් කීපයක යෙදීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඕනනම් ප්‍රේම සම්බන්ධතාව වුණත් හතර පහක් තියාගන්න පුළුවන් හැකියාවක් තියෙන්න පුළුවන් ඔය අතරේ. ඉතින් ඒ නිසා පිරිමින්ට යතින් අඩුයිලු. ඒ කියන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. පිරිමින්ගේ ශක්තියත් ඒක අඩුයි කියලා කියනවා. එකවර කාර්යයන් කීපයක යෙදීමේ හැකියාව මේ පිරිමින්ට නැහැ කියනවා. හැබැයි දූරදර්ශී භාවයේ තියෙනවා. අපි බල්ලා තියෙන ඔය ඛේදනීය ප්‍රශ්න තියෙන හැම තැනකම ඒ අවුල දාගෙන තියෙන්නේ. ඒගොල්ලන්ගේ ජීවිතේ නම් මේ කාන්තාවමයි එකේ විනාශ වෙන්නේ. ඒ අවුල දාගෙන තියෙන්නේ මේ කාන්තාවමයි. දැන් අපි කොහේ ඉන්න හරි රස්තිය අධිකාරියෙකුට ඉඟි බිඟි පානවා. ඒ ගෑනු ළමයා දන්නේ නැහැ ඒකින් පස්සේ මොකද්ද එයාට වෙන්නේ කියලා. ඊට පස්සේ අර රස්තිය අධිකාරිය පස්සෙන් ඉන්න පටන් ගන්නවා. යම් කිසි දවසකදී බැහැයි කියව ගමන් යන්න පියේ නේද? දැන් වෙන කෙනෙකුට හතුරුකමක් කළා නෙමෙයි. එයාටම විශාලම දැන් මේක හැමෝටම සමස්ත දේවල් නැහැ. ඉතාලම මේ මෝඩ මේ පිරිමි ඉන්න ඕන තරම් මේ කතා කරන්නේ එක්තරා සමස්තයක් ගැන. මෙතන මම හිතන්නේ මේ අර පුජ්‍යල වේදෙන් තොරව ප්‍රඥාවක් නැගෙන වටිනා පිරිසක් මෙතන ඉන්නේ. එහෙම නේද? මං හිතන්නේ එහෙමයි කියලා. මං හිතන්නේ එහෙමයි කියලා. ඒ පුජ්‍යල වේදෙන් තොරව ස්ත්‍රී පුරුෂ ඥානයක් නෙමෙයි මේ ලෝකෝත්තර මේ ඥානයක් ගොඩනගෙනවා. ඉතින් අර විදිහට ශාල ගැටළු ඇති කරගෙන තියෙනවා. දැන් අපි ඔය නාලිකාවල් වල තියෙන අර ඛේදනීය කතන්දර කියන ඒවායි මට ගෙනල්ලා දෙනෝ මේ උපදෙස් ලබා දෙන්න කියලා. ඒවට කතාව අවසානයේ ඒ හැම අවස්ථාවකම ඉස්ත්‍යයක් විසින් කරපු ගොන් වැඩක් තමයි පාදක වෙලා තියෙන මේ සමස්ත මිනිවරුන් පද්ධතියටම. එක ස්ත්‍රියක් විසින් කරන ලද අමනෝන්‍යය එක කරුණාව වෙන්න පුළුවන්, ආදරය වෙන්න පුළුවන්. නමුත් දුරදර්ශී නොවීම තුළ, අක්‍රමවත් වීම තුළ මොකද වෙන්නේ? ප්‍රශ්න රාශියකට තියෙනවා. ඒ නිසා මමත් පෞද්ගලික වශයෙන් සමාජය තුළ අත්දකලා තියෙනවා ස්ත්‍රීන්ට ටිකක් දුරදිග බලන ගුණය අඩුයි. ඒ නිසා ස්ත්‍රී පාර්ශව මේක අඳුනගෙන වැඩිපුර සතිය වැඩි දියුණු කරන්න, වැඩිපුර ප්‍රඥාව දියුණු කරන්න. මෙන්න මෙහෙම ගන්න ගුණයක් අපි ළඟ ලක්ෂණයක් තියෙනවා. ඒ නිසා උපදේශයක් ලබා ගන්නත් ඊට අනුමතව කටයුතු කරන්නත් වැඩිපුර දැන් පිරිමියෙක් යම් කිසි කාරණයක් ගැන විනාඩි 5ක් හිතනවා නම් ස්ත්‍රියක් ඒ ගැන විනාඩි 30ක්වත් හිතන්න පුරුදු වෙන්න. එතකොට ඔබට ඒ අර පාඩුව මකලා ජය ගන්න හැකියාව තමන්ගේ මොළයේ අදාළ ශක්තියින් වර්ධනය වෙලා නිවන් දකින්න උනන් පුළුවන්. නමුත් දැන් මෙතන පෙන්වන්නේ මේ ඒ දෑඟුල් නුවණ ඇති ස්ත්‍රීන්ට මේ ඉසිවරුන් විසින් ලැබිය ලබන්න තියෙන මේ මේ මහා නිර්වාණය ලබන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි මේ මාරය කළේ. මේ මේ අඟල් දෙක හොඳටම ඇති නිවන් දකින්න. නිවන් දකින්න හොඳටම ඇති. වැඩිපුරත් එක්ක ඇති. ඉතින් මේ ලස්සනට මේ සෝමා රාත්මේනින් වහන්සේ ලස්සනට කියලා දෙනවා. ඉත්ති භාවෝ කිං කෛරා චිත්තම්මි සුසමාහිතේ ඥානම්හි වත්තමානම්හි සම්මා ධම්මං විපස්සතෝ. ඉත්ති භාවෝ කිං කෛරා. කිං කෛරා කියන්නේ කුමක් කරන්නද? ස්ත්‍රී භාවය කුමක් කරන්නද? චිත්තම්මි සුසමාහිතේ ඥානම්හි වත්තමානම්හි සම්මා ධම්මං විපස්සතෝ. හිත හොඳින් සමාධිගත කරගත්තට පස්සේ ඥානය හොඳින් වඩාගත්තට පස්සේ නිවන් දැකීමට අවශ්‍ය කරන වතපිළිවෙත සම්පූර්ණ කරාට පස්සේ සම්මා ධම්මං විපස්සතෝ සම්‍යක් ධර්මය අවබෝධ කරගත්තට පස්සේ මේ ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂයි එකයි කියන එක නෙමෙයි. ස්ත්‍රී පුරුෂයෝ කියලා ස්වභාවයක් ඇත්තෙම නැහැ. භාව ගුණාත්මක ඥානයක් දර්ශනයක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ එකයි කියන එක නෙමෙයි. දැන් සමහර අය කියනවානේ අපි ඔක්කොම එකයි හැමෝම එක සමානයි. ඒ කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන භාවාත්මක ගුණයක් ඇත්තෙම නැහැ. ඒ නිසා ඉත්ති භාවෝ කිං කෛරා. ස්ත්‍රී භාවය කියන්නේ කුමන කතාවක්ද? ඊට පස්සේ ලස්සන උත්තරයක් දෙනවා. අර අර සෝම සූත්‍රයේ මේකේ වෙන පැත්තකින් වෙන විදිහකට ඒකමයි කියවෙන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ධර්මයේ හැම ධර්මයක්ම කෙලවර වෙන්නේ නිර්වාණ සුවේ. හැම සූත්‍රයක්ම කෙලවර වෙන්නේ නිර්වාණයෙන්. හැම ගංගාවක්ම කෙලවර වෙන්නේ මහමෝදයෙන්. ඒ වගේ හැම වචනයක්ම අවසන් වෙන්නේ නිර්වාණය. ඒ නිසා හොඳින් කල්පනා කළොත් ඔය හැම ගාථාවකින්ම නිවන් දකින්න පුළුවන්. ඒක තහවුරු වෙනවනේ. ඔය ධම්මපදයේ සඳහන් වෙලා තියෙන්නේ මේ ගාථාව. මේ සූත්‍රය ඇසීමේ මේ මානවකයා මේ බ්‍රාහ්මණයා මේ මාර්ගඵලයට පත් වුණා කියලා තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් ඒ දෙයි තුල ඒ නිවන එදා ඒකේ නා දැක්කා. අද අපිට ඒක දකින්න බැරි වෙලා තියෙනවා. යස්ස නූන සියා එවං ittaham purisotiwa kinchiwa pana anyasmin tammaro vadantu marahati. යමෙක් හිතනව නම් ඉත්තාහං තමන් ස්ත්‍රියක් කියලා. පුරුෂෝතිවා එහෙම නැත්නම් පුරුෂයෙක් කියලා. කිංචි වාපන අඤ්ඤස්මින් එහෙමත් නැත්නම් තමන් මොනම හරි ආකාරයේ කෙනෙක් කියලා හිතනව නම්. දෙවියෙක් කියලා හරි බ්‍රහ්මයෙක් කියලා හරි පුජ්‍යලාත්යක් ආරෝපණය කළනේ අපි ඕන මිනිස්සෙක් දකින්නේ නේද? ජාතිකත්වයක් ආගමිකත්වයක් ඊට පස්සේ රටක අත්වයක් ඔය වශයෙන් තමන්ගේ තියෙන උගත් නූගත්කමක් ධනවත් පෝසත්කම් ඔය ඕනම දෙයක් මොනවා හරි මේ පුජ්‍යලත්වයක් ආරෝපණය කරලායි දකින්නේ. ඒ නිසා කිංචිවා පන අඤ්ඤස්මින් වෙනත් ආකාරයකට හරි තමන් දිහා තමන් ආකල්පයක් ඇති කරලා බලන හිතනවා නම් හිතාගෙන ඉන්නවා නම් තම්මාරෝ වදන්තු මරහති. අන්න ඒ වගේ කෙනෙකුට ඔබ ගිහින් කියන්නේ ඔක මට අයිති වෙන්නේ නැහැ. පුජ්‍යල ආරෝපණයක් ඇති කරගත්ත කෙනෙකුට ඔක ගිහිල්ලා කියන්න ඕක මට වැඩක් නැහැ. දැන් ඕගොල්ලොන්ට ස්ත්‍රී කියලා බැන්නොත් එහෙම මොකද වෙන්නේ? ගහ ගන්න යනවනේ. මොකද හේතුව? ඕගොල්ලෝ ස්ත්‍රී. ගහන්නේ නැහැ. මෙතන ඉන්න කට්ටිය නෙමෙයි මම මේ කියන්නේ. එහෙම තමයි. පිරිමි කියලා බැන්නාම අන්න අපිට පිරිමින් අපහාස කළා කියලා ගහගෙන යනවා. ඇයි අපි මේ පිරිමි කියලා අල්ලගෙන ඉන්නේ? එතකොට මෙතන ලස්සනට කියලා දෙනවා යස්ස නූන සියා එවං ඔය මෙන්න මේ විදිහට කෙනෙක් හිතනවා නම් ittaham purisotiwa kinchiwa pana anyasmi. ස්ත්‍රියෙක් කියලා හරි පුරුෂයෙක් කියලා හරි වෙන අන් කෙනෙක් කියලා හරි තමා ආරෝපණය කරගෙන ඉන්නවා නම් කෙනෙකුට චං මාරෝ වදන්තු මරහත් කිහිල කියනන්නේ වගේ කෙනෙකුට. ඕකේ මට ඇති නෑ. ඒ කියන්නේ ඒ වෙනකොටත් සෝමාරහත් මෙහෙණින් වහන්සේ ස්ත්‍රී භාවයෙන් නිදහස් වෙලා ගති විමුක්ත වෙලා ස්ත්‍රී ගතිය නැහැ, ගෑනු ගතිය නැහැ, ඈ පිරිමි ගතිය නැහැ, ගති විමුක්ත වෙලා. මේ දර්ශනය හොඳේ ශාරීරික ස්වභාවයෙන් නෙමෙයි. ශාරීරික ස්වභාවය නත් වෙන්නේ නැහැ. මේවා විකෘති කරනවා කියලා ගන්නේ මේ ශාරීරික ස්වභාවය වෙනස් වෙනවා කිව්වොත් ශාරීරික ස්වභාව වෙනස් වෙන්නේ මොනවා ආකාරයක වගේ ඒක ශරීරයක් හරිද තේරුණානේ ඒක තමයි කියන්නේ ඒ නිසා ඒ ස්වභාවයේ අධ්‍යාත්මික ස්වභාවය ඒ අධ්‍යාත්මික ස්වභාවය ඇති වෙනවා මේ සත්‍ය අවබෝධයෙන් සමගම තමන්ගේ ගති ලක්ෂණ දුරු වෙනවා නැති වෙනවා ගති විමුක්ත වෙනවා එහෙමනම් තමන් ගති වශයෙන් අල්ලගෙන ඉන්න සෑම ස්වභාවයක්ම ලිහලා දාන්න මනසින් ඒ ලිහලා දාලා ඒ බැඳුම් කරවලින් ලිහිලා ඔබේ මනස පවත්වා ගන්න ඒ පවත්වා ගැනීම තුළ ඔබේ ජීවිතයේ ඇති වෙන වෙනස ඔබට මාත් විඳින්න පුළුවන් ඔබේ මොලේ ශෛලවල ඔබේ ශරීරයේ ඔබේ මනසේ ඔබේ සිතුවිල්ලේ ඔබේ දෘෂ්ටියේ ඔබේ වචනවල ඇති වෙන වෙනස ඔබට මාත් දකින්න පුළුවන් අර බැමි පට ලිහලා දාන්න එතෙක් වෙලා අපි පැහැදිලි කරලා දුන්නේ නැහැ නේද බැඳගෙන ඉන්න බැමි ඒ බැමි සියල්ලක්ම ලිහලා දාන්න අන්න ඊළඟට ඔබේ ස්වාධීනත්වය ඔබ කරේ තියාගෙන කරේ ඉල්ලගෙන ඔලූඩ තියාගෙන ඉන්න මලු ටික බිමින් තියන්න ඒකයි බැමි පට කියන්නේ තේවට ඒ ටික බිමින් තිබ්බට පස්සේ ඔබට ඔබේ ස්වභාවය ඔබට අත්දකින්න පුළුවන් කමක් ලැබෙනවා මේ ධර්ම කරුණේ කියවුණු ඒ යථා ස්වභාවය ටික වේලාවක් ධම්මානුපස්සනාවක් හැටියට වඩන්න භාවනාවක් හැටියට වඩන්න හොඳයි සාදු 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 වින්දනාත්මක ගුණේ මොන වගේද කියලා බුදුහාමුදුරු උපමාවක් කළා ඒ උපමාව මතක් වුණා බුදුහාමුදුරු උපමා කළේ මොන වගේ උපමාවක් කියලා දෙයිදන්නේ වින්දනාත්මක ස්වභාවය බුදුහාමුදුරු උපමා කළා හම ගලවපු ගවයෙක් වගේ කියලා. මුළුමනින්ම හම ගලවන ගවයෙක්ගේ ගැලවුණා හරි ගලවලා හරි තියෙනවා කියලා හිතමුකෝ. ඇවිදගෙන යනකොට මොකද වෙන්නේ? මැස්සෝ අහනවා, සත්තු කුරුමියෝ අහනවා, කනවා. බිම වැතුරුනොත් මොකද වෙන්නේ? ගල් වැලිය නෙනවා, බිම ඉන්න කඩි කුඹිය ඇවිල්ලා කනවා. ජලයට බැස්සොත් මොකද වෙන්නේ? ජාලේ හින මහලු ටික ඇවිත් වෙලා ඔක්කොම ගු වෙලා කන පොඩි පහේ වේදනාවක්ද තියෙන්නේ හැම අතකින්ම ඒ නිසා වේදනාත්මක ගුණයට අහු වෙන්න එපා වැඩි වින්දනය කරවන්න එපා සුඛවත් දුකවත් උපේක්ෂාවවත් වින්දනය එච්චර හොඳ දෙයක් නෙමෙයි එක ස්වභාවයක වින්දනයක් තමයි ගොඩාක් දෙනෙක් වර්ධනය කරගන්න බලන්නේ ඒ තමයි හිතේ සුඛාස්වාදය හිතේ සැප හිතේ සැප වඩන්න ගිහිල්ලා අවසානයේ මොකද වෙන්නේ දුක වැඩෙනවා වින්දනාත්මක ශක්තියක් වැඩුවොත් ඒ වඩන ප්‍රමාණයටම අනිත් එකත් හම්බ වෙනවා දැන් අර සපත්තු එකක් කඩෙන් ගන්න බෑනේ දෙකක් හම්බ වෙනවා දකුණු කකුල ගත්තම වම් කකුල නොමිලේ හම්බ වෙනවා ඒ වගේ තමයි සුඛාස්වාදයේ කොට නැගෙනකොට දුක්ඛාස්වාදේ සම්බර වෙනවා සුඛාස්වාදයත් වේදනාවක් වෙනතුන් හිතන්නේ මේ සුඛාස්වාදේ කියලා උනත් ඒකෙන් වැඩි වුණොත් එහෙම ඒක මනුස්සය මැරෙනවා ඒ කියන්නේ දරා ගන්න බැරි වෙලා යනවා සිහි නැති වෙන සුඛාස්වාදේ උනත් දුක්ඛාස්වාදේ උනත් දරා ගන්න බැරි වෙලා යනවා සිහි පල්ලෙනවා සුඛාස්වාදේ වුණත් මනසට අප්‍රිය වෙනවා. අර අවුරුදු කාලෙට කැවුම් තිත්ත වෙන්නේ ඒ වගේ. සුඛාස්වාදේ වුණත් දැන් සමහර දරුවන්ට අම්මලා තාත්තලා හැම අතින්ම සලකනවා, උපස්ථාන කරනවා, උදව් කරනවා, කොහොම කරනවා. පස්සේ දරුවන්ට මහා කරදරයක් ඇදීලා ඒගොල්ලන්ට දැනෙනවා. සමහර පුතාලා දරුවා අපිට කියලා තියෙන හරි කරදරයි අපේ අම්මගේ. මොකද කන්න කරදර කරනවා, තේ බොන්න කරදර කරනවා, හැම දෙයකටම මේ හොඳට කරන්නේ නේද? නේද? කොහේ ගියත් පස්සෙන් එනවා. ඉතින් මම පිරිමි ළමයි, මට හරි කරදරයක් මේ අම්මගෙන් කරදරයි අපිට කියලා කියනවා. ඒ කියන්නේ මේ පහසුකම් අතින් වුණත්, ඒ සුඛාස්වාදී වුණත් මේ වැඩි වුණාම ඒක හරි කරදරයක් ජීවිතේට. තේරුණානේ ලෝකේ හිටපු ප්‍රසිද්ධම ගායකයෙක් වුණ මයිකල් ජැක්සන් මහත්තයා නේද? සුඛාස්වාදී වැඩි වුණා. සුඛාස්වාදී වැඩි. පෞද්ගලික ගුවන් යාන තියෙනවා, ලෝකේ තියෙන හොඳම වාහන තියෙනවා, විශාල මන්දිර තියෙනවා. එයාට මේ හිතා ගන්න බෑ මොකද්ද මම දැන් කරන්න ඕනේ කියලා. ලෝකේ තියෙන උපරිම තාක්ෂණය ඔහු ළඟ තියෙනවා. ඉතින් ඔහුට හිතා ගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? සුඛාස්වාදී උමුතු. ඊළඟට මානසික ආතතිය. එනිසා වින්දනය කරලා එක එක විදියට ජීවිතය හදාගෙන එක එක විදියට හැඩගැන්විලා එක එක ස්වභාවයන් වලට පෙරලෙන්න ගිහිල්ලා මිනිසුන් අවසානයේ පිස්සුවක එහෙම නැත්නම් උමුතුවක තමයි නතර වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න, සුඛාස්වාදේ හඹාගෙන යන්න එපා. ඒකේ භයානකත්වය තමයි ඊට සමාන්තර දුක්ඛාස්වාදයත් පස්සෙන් එළවගෙන එළවගෙන එනවා. ඒ නිසා බොහොම භයානක වෙන්න සැප කිලෝ එකක් ගන්න දුක් කිලෝ එකක් හම්බ වෙන නිසා. ඒ නිසා අවේදීත ගුණය, අවේදීත ගුණය, විඳින් නැති ගුණය, අවේදීත ගුණය කියන එක පින්නතුන්ට හමු වෙන්නේ නැහැ දැම්ම. අවේදීත ගුණය කියලා නිකම් බොරුවට මුකුත් හිතන්න නැතුව මේ ඔහොම මැදක බැඳගෙන හිටිය කියලා ඒක අවේදීත ගුණය නෙමෙයි, ඒකත් විඳීම නේ. අවේදීත ගුණය කියන එක පහළ වෙන්නේ ඒක ලෝකෝත්තර දර්ශනයත් එක්ක සිද්ධ වෙන දෙයක්. චේතෝ විමුක්තියෙන් අට ගන්න දෙයක් ඒක. ඒ අවේදීත ගුණය ජීවිතයේ තියෙන තරමට හරිම ශ්‍රේෂ්ඨයි, හරිම ශ්‍රේෂ්ඨයි, හරිම ශ්‍රේෂ්ඨයි. ඒ තුල වේදනාවක් එයාට ඇති වෙන්නේ නැහැ, වේදනාව පසුපස යන්නේ නැහැ. ඒ නිසා එයා තුල සුඛාස්වාදේ පාලනයත් ඇති වෙනවා, දුක්ඛාස්වාදේ පාලනයත් ඇති වෙනවා. ඒ තුලින් තමා තුල ඇති වෙන ලෝභ ද්වේෂ මෝහ ගිනි අඩු වෙනවා. ඊට පස්සේ ඔන්න දැන් ඉතින් හොඳ කාරණයක් අද තේරුම් ගත්තා. මොකද්ද? සුඛාස්වාදේ හොයාගෙන යන, සුඛාස්වාදේ වැඩි දියුණු කරගන්න දේවල්ම අපි කරන්න ඕම නෑ. මේම දේවල්ම කරන්න ඕම නෑ. දැන් ඔය ගොඩාක් අය ඉහළට යනවයි කියලා ගිහිල්ලා 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 කරගෙන තියෙන මොකද්ද? මාන්නය වැඩි කරගෙන. ඈ? මාන්නය වැඩි කරගෙන. මාන්නය වැඩි කරගෙන. ඈ අපි මෙච්චර දන්නවා, මෙච්චර දන්නවා, අපිට මේවා තියෙනවා, මේවා තියෙනවා, මේවා තියෙනවා. මම මේ කතා කරන්නේ සමස්තය ගැන. මෙතන පින්න තුන් ළඟත් ඕක තියෙනවා, අඩු වැඩියෙන් තියෙනවා නේ. නැහැ කියන්න බෑනේ නේ. තියෙනවා, ඒක නැහැ කියන්න බෑ. ටික ටික තියෙනවා. හැම හුළු කිල්ලටේම හුළු ටික ටික තියෙනවා කියනවනේ. ඒ වගේ දෝෂ තියෙනවා නේද? මේ කියන දෝෂේ වල යම් ප්‍රතිශතයකුත් ඇති. ඒ තියෙනවා නම් ඒවා අපි හදාගන්නයි මේ කියන්නේ. බලනකොට ජීවිතේ පුරා අපි වැඩි කරලා තියෙන්නේ වේදනාත්මක ගුණය වැඩි කරගෙන තියෙනවා, වින්දනාත්මක ගුණය වැඩි කරගෙන තියෙනවා, ඒ වගේම මාන්නය උද්දච්චකම් වැඩි කරගෙන. දැන් පොඩිම ළමයෙකුට එච්චර මාන්න උද්දච්චකම් නැහැ. පොඩිම ළමයන්ට මේ එහෙම වේදනාත්මක වැඩි ගුණයක්වත් නැහැ. ඈ ඒ නිසා මේ පොඩි ගෑන ළමෙක් හම්බුනාම එයත් එක්ක බොහොම එකට හොඳට සෙල්ලම් කරනවා, පෙරලෙනවා, එකට කැඳේ ඉන්නවා, පුටුවේ වාඩි වෙලා ඉන්නවා. කතා කරන මේ ලොකු වෙන තමයි ලැජ්ජාව පටන් ගන්න. මොකද හොර හිතේ තියෙනවනේ. ඊට පස්සේ තමයි අර ක්‍රමානුකූල ලොකු මහත් වෙනවා. දැන් ඊට පස්සේ ලොකුම වුණාට පස්සේ අතල් අල්ලගෙන පාරේ යනවද? යන්නේ නැහැ. දැන් ඊට පස්සේ අර කෙලෙස් වල බලපතරකම වැඩි වෙලා. වැඩි වෙලා සුඛාස්වාදේත් එහෙමයි, දුක්ඛාස්වාදේත් එහෙමයි. ඇලෙනකොට ඇලෙන්නේත් ඒ තරමට, ගැටෙනකොට ගැටෙන්නේත් ඒ තරමට. ඒ නිසා කෙනෙක්ගේ එක ಗುಣ ලක්ෂණයක් තියෙනවා නම් ඒ ಗುಣ ලක්ෂණයට ප්‍රතිවිරුද්ධ අනිත් ಗುಣ ලක්ෂණ සියල්ල සමානව පිළිටනවා. ගොඩාක් හොඳ කාරුණිකයි ඉන්නව නේද? ඒ ගොඩාක් හොඳම කාරුණිකයි පුතජන ලෝකයේ මම මේ කියන්නේ. ගොඩාක් එයා නරක් වුණොත් අකාරුණිකයි. ගොඩාක් ඉවසනා ඉන්නව නේද? අනිපත හැරුණොත් එහෙම ඉඳලා ඉවරයි. ඉවසනා නේද? නිතර කෑ ගහ ඉන්න පොඩි පොඩි දෙයකට බැන බැන ඉන්න මිනිස්සය වගේ නෙමෙයි. ගොඩාක් ඉවසන මිනිස්සය හරි බානකයි. ඈ ගොඩාක් තරහ යන මිනිස්සය ඉන්නව නේද? ඒ මිනිස්සයට අනුකම්පාවක් හිතුනොත් තමන්ගේ තියෙන මේ 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 ඇඟේ තියෙන අංග උපාංග ටික හරි ගලවලා දෙනවා. හරි සංවේදී මිනිස්සු. ඔය චණ්ඩි වගේ ලොකුවට ඉන්න මිනිස්සු මම දැකලා තියෙනවා. ඒ මිනිස්සෙක් ඇවිල්ලා මම දවසක් මම කිව්වා එහෙම චණ්ඩියකට ඒ චණ්ඩිය ඇඬුවා. එකක ගගහ ඇඬුවා ඒ මිනිස්සගේ ජීවිතේ කේ කියලා. මට මෙහෙම කතා කරලා නැහැ ජීවිතේට කියලා. එක දවසක් ඔය ත්‍රිවිලර් එකේ යන මිනිස්සෙක් මේ සිගරට් අර බොනවයි කියලා මට තේරිලා මම ඒ මිනිස්සයට වැඩිපුර රුපියල් 50ක් දීලා කිව්වා පුතා ඔයා ඔය සිගරට් එකක් අඩු කරන්න දවසට ඔයා බොන සිගරට් වලින් කියලා. ඒ ත්‍රිවිලර් කාර්යය ඇඬුවා හැමෝටම මගේ අම්මා තාත්තාවත් මට මෙහෙම කියලා නැහැ ගෝ ජීවිතේට. මම කිව්වා 50ක් දීලා කිව්වේ ඔයා දවසට සිගරට් 5ක් බොනවනම් එකක් අඩු කරන්න කියලා මං කිව්වේ. ආ එක සිගරට් එකක් අඩු කරන්න සිගරට් එක 4ක් බොන්න. මම මිනිස්සුන්ට ඔක්කොම බොන්න එපා කිව්වට මොකද මිනිස්සු වැඩි කරන්නේ. ඒ නිසා ඉන්නේ නැත්තම් මේ හතරක් පුහන්න නෙමෙයි. එකක් හරි අඩු කළානේ මම 50ක් දීලා. ඒ ඇදිනේ. නේද? ඒක ලොකු දෙයක්නේ. ඉතින් ඒ නිසා මේ 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 මිනිස්සුගේ මානසික ගුණාංගය එහෙමයි. තේරෙනවනේ? ඒ නිසා ඔය ඇත්තන්ගේ අනුකම්පාව සද්ධාව තියෙන තරමටම කේන්ති යමනාපයත් ඒ තරමටමයි. අපි කෙරෙහි යම් පැහැදීමක් ගුණයක් තියෙනවද අප හැදෙන්න පටන් ගත්තොත් ඒ ප්‍රතිසතේම අපහැදීමත් ඇති වෙනවා. ඒ නිසා මම නිතරම කියන්න කියන කාරණයක් පින්නතුන්ට පින්නතුන් පැහැදෙන්න යන්න එපා මේ ලෝකේ කාටවත් ධර්මයට පැහැදෙන්න. මොකද බුදුරජාණන් වහන්සේවත් අගේ කලේ නැහැ උන්වහන්සේගේ අර කායික ස්වરૂපයට සහ ඒ පුජ්‍යලත්වයට පැහැදෙනවට. මේ අපි දැන් මල් පහන්නේ මේ පූජකලාට බුද්ධ පූජාවල් තිබ්බට මේව කොයිබ කොත් කියලා නෑ මේ මට මල් පහන් තියන්න පූජාවල් පවත්වන්න කියලා. තේරෙනවා නේද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියලා උපහාර වශයෙන් අපි ඒව පවත්වන්න ඕන, පවත්වනවා, පවත්වන්නත් ඕන. නමුත් බුදුරජාණන් වහන්සේ නිතරම කිව්වේ මොකද යෝ ධම්මං පස්සති සෝම පස්සති. ඒක වක්කලීට විතරක් කියපු දෙයක් නෙමෙයි. ඔය ඔක්කොම වක්කලිනා නේ? ඔය ඔක්කොම වක්කලිලා. ඔය ඇත්තන්ට කිව්වේ ඔක්කොම ධර්මයේ දකින්නේ ධර්මීය තුල මාව පේනවා. කොහොමද ධර්මයේ තුලින් බුදුහාමුදුරු පේන්නේ? අපි මේ සැනසීම භුක්ති විඳිනකොට අපිට පේනවා බුදුහාමුදුරුගේ මෙන්න සැනසීමේ ප්‍රතිපදාව. මෙන්න නිවනේ ප්‍රතිපදාව. මෙන්න ලක්ෂණය. ප්‍රත්‍යක්ෂව පේන්න පටන් ගන්නවා. ඊළඟට බුදුහාමුදුරු අපි තුල ජීවත් වෙනවා වගේ අපිට දැනෙනවා. ඒ කියන්නේ පුජ්‍යලත්වයක් නෙමෙයි ස්වභාවයක්. ස්වභාවය බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ස්වභාවය. එහෙමනම් ඒ ස්වභාවය අපි තුල ජනිත කර ගන්න ඕන. එහෙමනම් වින්දනය කියලා කියන්නේ මම මේ සත්‍ය අවබෝධයට කලින් ඕක දැනගත්තට පස්සේ ඒකේ භයානකත්වය මම හොඳටම දැනගත්තා. හිතේ තියෙන වින්දනාත්මක தත්වේ භයානකත්වය හොඳටම දැනගත්තා. ඉතාම භයානක දෙයක් කියලා ඒක. ඒ தত্ত্বල් තියෙනවා කාටත් මිනිස්සුන්ට තියෙනවා. අපි නමුත් ඒක ඒකේ තියෙන භයංකාරත්වයේ තේරුම් කරගත්තට පස්සේ අපිට ඒව අවම කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්, දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකේ භයානකත්වයේ දැනගත්තේ නැති වුණොත් තමයි ඒ ප්‍රශ්නයක් වෙන්නේ. අර පොඩි ළමයි සර්පියෝ අල්ලනවා වගේ වැඩ කරනවනේ නේ. සර්පයා බව තේරුම් ගත්තොත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා වින්දනය කියන එක හඹායන් යන්න පාද. දැන් සංගීතය වගේ දෙයකින් මොකද කරන්නේ? වින්දනය වැඩි කරනවා. විලාසිතා වලින් මොකද කරන්නේ? වින්දනය වැඩි කරනවා. ආහාර පාන වලින් ලෝකයේ මේ වෙනකොට වින්දනය වැඩි කරනවා. මේ හැම දෙයකින්ම ලෝකයේ උත්සාහ කරන්නේ මේ වින්දනය සහ වේගය වැඩි කරගන්න. වෙන දෙයක් නෙමෙයි. ඒක හොඳයි. නමුත් මනුස්සයා කොච්චර එහා මෙහාට ගියත් මනුස්සයා අධ්‍යාත්මික වශයෙන් මට පේන්නේ හරිම මේ මේ පල් තැනක නතර වෙලා. අධ්‍යාත්මික වශයෙන් මිනිස්සු වෙනස් වෙන්නේ නැති පාටයි තියෙන්නේ. භෞතික කාර් වෙනස් වෙනවා, ප්ලේන් වෙනස් වෙනවා, ඈ ගෙවල් වෙනස් වෙනවා, මිනිහා එක තැන නෑ පාරක යනවා විතරයි ඈ නෑ මහා මෝඩේකට ඕනනම් මහාචාර්ය ඇඳුමක් අඳින්න බැරිද? අන්න ඒ වගේ වෙනසක් වෙන්නේ. මෝඩියෝ මහාචාර්ය ඇඳුම් අඳ ගන්නවා. ටයි එකක් දාලා, කෝට් එකක් දාලා, උඩ තොප්පියක් දැම්මලා, සබත්තු දාලා ඇඳලා මැදලා හිටෝල තියෙනවා. ඒක මහාචාර්ය කෙනෙක් කියනවාද? යන්නේ මේ වෙනස තමයි ලෝකෙ මේ වෙනකොට වෙවි යන්නේ. කියන්නේ පුජ්‍යලයා එක තැන භෞතිකදේ බාහිරම් පරිපජ්ජසි අභ්‍යන්තරං ගහනම් බාහිරම් පරිපජ්ජසි. ඕ බාහිරේ ප්‍රදර්ශනය පමණයි අධ්‍යාත්මයේ මිනිස්සු එක තැන. ඒක නේ පේන්නේ අර පෞගේ දශක රටක නේද? සිනමා ශාලාවක මේ නිකන් ඉන්න ළමයි තුවක්කුවක් කරගෙන කුරෝ වෙඩි තියලා. ඒකට හේතුව තමයි ඒ ළමයින්ගේ ආදර්ශය හැටියට දෙන්නේ මොකද? කොච්චර හරි ඔළුවට වෙඩි තියාගන්න ඒවා. ඒ නිසා ඔයත්තන්ගේ හරි ළමයින්ට ඉන්නවනම් ඔය වෙඩි තියාගන්න ගේම් ෂෝ ඒවා මේවා දෙන්න එපා. ඒක කාටුන් එකේ ස්වරූපයකින් හරි කරන්නේ මොකද්ද? මනුෂ්‍ය ඝාතනයක්. කාටුන් එකට හරි මිනිස්සුන්ට වෙඩි තියනවා. ආනේ මේ දේවල් ඇති වෙලා ඊළඟට ඒක චිත්‍ර රූප වශයෙන් ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ ඒව ඇඟිලි වල පදිංචි වෙලා ඊළඟට ඒ පුජ්‍යලයා නරක පුජ්‍යලෙන් බවට අර තමන් සිනමා පටයෙන් දැක්කදී කාටුන් එකකින් දැක්කදී ඇත්තට කරලා බලන්න හිතනවා. ඒ නිසා අපි ඒ ආදර්ශය කියලා කියන රූපෙන් පේනදී ඒ දේ අපි හරියට අපි තුල ඇති වෙන්නත් ඕන, ඉන්ද්‍රි පරම්පරාව තුළ ඇති කරවන්න ඕන. ඉතින් මේ දුර්ලභව ලබාගත් මිනිසාත්මයෙන් මිනිසුන් ලබා ගන්න ප්‍රයෝජනෙ මොනවද මොනවද කියලා අපිට කල්පනා කරන්න වෙලාව. සම්පින්ඩනාත්මකව කියනවනම් ඊටාම කෙටියෙන්ම කියනවනම් අර දුක්වල සියල්ලටම වඩා භයානකම දුක්ติก තියෙන පංච උපාදානස්කන්ධය දුක. ඔය ලාභෝ අලාභෝ අයසෝ අසෝත නින්දා ප්‍රසංසාර සුඛංජ දුඛං කිය. ඒ අටලෝ දහමට වඩා භයානම දුක්ติก තියෙන්නේ පංච උපාදානස්කන්ධේ. පංච උපාදානස්කන්ධේ දුක. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවය තුලින් ඇතිවෙන తত্ত্বය. ඒක තමයි භයානකම දුක්ติก. ඒ ඔස්සේ ලැබෙන දුක් වේදනාවල් ටික තමයි තියෙන්නේ. දැන් මෙහෙමයි මෙතන තියෙන ස්වභාවය තේරුම් කරගන්න. මාර්ගඵල අවබෝධ කෙනෙක් තුල තියෙන ස්වභාවය ඔබේ මනස තුල ඔබ ප්‍රතිනිර්මාණය කර ගැනීමට උත්සාහ දරලා වැඩක් නැහැ. ඒක හරියට රඟපෑමක් වගේ වැඩක්. රජ නොවි රජ්ජුරුව වගේ ඇඳලා පැලඳලා ඉන්නවා වගේ වැඩක්. තේරුණාද? ඈ මාර්ගඵල ස්වභාවයක තියෙන මානසිකත්වය ඔබ තුල නිකම් පිටින් ආරෝපණය කර ගැනීම සඳහා, මනස තුල ආරෝපණය කිරීම සඳහා උත්සාහ කිරීම අර ෆොටෝකොපියක් වගේ. ඔබ ඒක නෙමෙයි කරගන්න ඕන, ඔබ ඵලයටපත් වෙන උත්සාහ කරන්න. එතකොට මාර්ගඵලයක් ලබාගත් කෙනෙක් ළඟ තියෙන ස්වභාව ලක්ෂණ ක්‍රියාත්මක වෙන ප්‍රතිපදාව නෙමෙයි තියෙන්නේ, ඒ දර්ශන ශක්තිය අවබෝධ කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලයි කරන්න ඕන. ඒකයි එතෙන්ට ඒ මාර්ග වැඩපිළිවෙලයි ඔබ කරන්න ඕන. ඒ ඵලයේ තියෙන වැඩපිළිවෙල නෙමෙයි, ඵල ලක්ෂණයක තියෙන වැඩපිළිවෙල නෙමෙයි ඔබ කරන්න ඕන, මාර්ගයක තියෙන වැඩපිළිවෙලයි. දැන් කෙනෙක් කියනවා කාර් එක යන්නේ මෙන්න මෙහෙමයි, වටේට වීල් එක කරකවලා මෙහෙම ජියර් එක මාරු කරගෙන කාර් එකේ ඇක්සලරේටර් එකේ බ්‍රේක් එක පාගගෙන ඒ වෙලාවට ජියර් මාරු කරන් යනවා කියලා කෙනෙක් කියනවා. මම කියනවා දැන් මට කාර් එකක් තියෙනවා, පින්නතුන්ට කාර් එකක් නැහැ. එම කාර් එක යන විදිහ කිව්වා, පින්නතුන්ට කාර් එකක් නැහැ. පින්නතුන් මොකද කරන්නේ? ගෙදර පුටු උඩට වාඩි වෙලා කාර් එක ගලවන්න මෙහෙමයි, ගියර් එක මාරු කරන්න මෙහෙමයි, ඇක්සලරේටර් එක පාගන යනවා. වටේ ඉන්න මිනිස්සු විසු කියන කියනවා. තේරුණා නේද? ඔය කතාවයි ඔයතෙන්ට එන්නේ. ඒ නිසා කාර් එක එලවන ක්‍රමයට නෙමෙයි කාර් එකක් ලබා ගන්න එක. කාර් එකක් ලබා ගන්න තියෙන වැඩපිළිවෙල එකක්, කාර් එකක් රියපදවන්න තියෙන වැඩපිළිවෙල එකක්. ඒ නිසා මාර්ගඵලලාභී කෙනෙක්ගේ වැඩපිළිවෙල එකක්, ස්වභාවයේ එක ලක්ෂණයක්. මාර්ගඵලයක් නැති කෙනාගේ ස්වභාවයේ තවත් ලක්ෂණයක්. ඒ නිසා කාර් එකක් එලවන්න නෙමෙයි උත්සාහ කරන්න ඕන ඔබ, ඔබ කාර් එකක් ලබා ගන්න. එතකොට කාර් එකක් ලබා ගන්න කරන වැඩපිළිවෙල හාත්පසින්ම වෙනස් කාර් එකක් පදවන වැඩපිළිවෙලට වඩා. දැන් කාර් එකක් පදවන වැඩපිළිවෙල ක්‍රමයක් යොදන්නේ නැහැ නේ කාර් එකක් ලබා ගන්න. නෑ අර එහෙම නෑ වුණොත් අර පුටු උඩ ඉඳන් කරන වැඩේ වගේ තමයි. පුටු උඩ ඉඳන් නෑ. ඒ ස්වභාවය කොච්චර අල්ලන්න හැදුවත් මේ ඉන්ද්‍රියන් වලින් අල්ලන්න බෑ. ලෝකෝත්තර රහතන් වහන්සේ කෙනෙක්ගේ තියෙන, මාර්ගඵලලාභී කෙනෙක්ගේ තියෙන දර්ශනය අපිට මොනම විදියකින්වත් මේ ඉන්ද්‍රිය ශක්තියින් වලින් අල්ලන්න බෑ. ඒ ස්වභාවල් ඒ කොච්චර කිව්වත් අපි ඉන්ද්‍රියන් වලින් එහාට ගිහිල්ලා කතා කරන්න බෑනේ. කොහෙන් ගියත් අපි ඉන්ද්‍රියන් වලින් තොරයි කියලා කිව්වත් ඒත් අපි පැටලිලා ඉන්නේ තවත් ස්වરૂපයක ඉන්ද්‍රියන් වලමයි. මතකය පාවිච්චි කරන්න නැතුව කොහොමද බලන්නේ? මතකය පාවිච්චි කරන්න නැතුව කොහොමද බලන්නේ? බලනවා කියන්නේම මතකය පාවිච්චි කරපු නිසානේ. බැලීමක් හටගන්නේ, හඳුනා ගැනීමක් හටගන්නේ වර්ණ වශයෙන්, රූප වශයෙන්, හැඩ වශයෙන්, පුජ්‍යල වශයෙන්, ආකල්ප වශයෙන්. අපිට යමක් පේනවා නම් අපි ඒක මතකය පාවිච්චි කළේ නැහැ කියන්න බෑනේ. මේ මතකේ පාවිච්චි කළ නිසානේ අපිට නේද මේක මලක්, මේක ගහක්, මේක කුස් ගහ, මේක දෙල් ගහ, මේක පොල් ගහ, මේ පොල් ගෙඩිය, මේ දෙල් ගෙඩිය, මේ කුස් ගෙඩිය කියලා පෙනුනේ. ඉතින් මතකේ පාවිච්චි කරන්නේ නැතුව දැකීමක් කරන්න බෑ. එහෙම සංකල්පනය කරන්න එපා. සංකල්පනය කිරීම අර වගේ අර කාර් එකක් නැතුව කාර් එළියෙම වගේ වැඩක්. සංකල්පනය කරන්න එපා. මේක සංඥාවක් විතරයි, මේක ගත යුතු දෙයක් නෑ, මේවා ඔක්කොම එල්ලෙන්න දෙයක් නෑ, මේවා මේ ගන්න දෙයක් නෑ, මේවා එහෙම සංකල්පනය වල ඉන්න එපා. දැන් මම ඒ කාරණේ තමයි දැන් මෙතෙන්දි වැඩිම අවධාරණය කරන්න ඕන. එහෙම දෙයකට මේ වෙන්න එපා. අර මම ඒ කාර්යක සහ කාර්යක ලබා ගැනීම කියන කතාවේ තව පොඩ්ඩක් හිතලා බලන්න. ඒ කතාවේ තියෙන බරපතලකම කවදාවත් මේ ඒ ස්වභාව ලක්ෂණය පිළිපදින්න යන්න එපා. ඔබ මාර්ගඵලලාභී කෙනෙක්ගේ තියෙන ස්වභාව ලක්ෂණය පිළිපදින්න යන්න එපා. එයා හරියට මේ කාර් එකක් කෙලවගෙන යන වගේ වැඩක්. ඔබට තියෙන කාර් එකක් ගැනීමේ වැඩපිළිවෙලේ වැඩක්. බලන්න මේ දෙකේ තියෙන පරස්පර ඈත් බව. කාර් එකක් ලබා ගැනීම සඳහා කරන වැඩපිළිවෙලේ තියෙන්නේ ජීර්මාරු කිරිල්ලක් නැහැනේ කාර් එකක් ලබා ගන්න වැඩපිළිවෙලේදී. කාර් එකක් ලබා ගන්න වැඩපිළිවෙලේදී මේ වාහන වීල් එකක් කරකවන්න බ්‍රේක් එකක් ඒ මොකුත් නැහැ ඒකේ. කාර් එකක් ලබා ගන්න යා උත්සාහ කරා. ඒ නිසා ඔබ ඒ අරව ගන්නම එපා. ඒක ගන්නම එපා. මේ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා කෙසේද යන්න පිළිබඳව විදර්ශනා කිරීම. එහෙම නැත්නම් ඔබ ළඟ තියෙන වරපට බැඳලා තියෙන මේ බැමි මොනවද කියලා අඳුනගන්න. ඕග කියලා කියනවනේ කාමෝගේ, ditthiyoge, ඒ බවෝග තියෙන මේ ඕගවල ඔබ ඉන්න මේ ඕග හඳුන ගන්න, මේ ඕග තරණය කරන්න. මේ ඕග තරණය කර ගන්න. ඕග තරණය කර. එහෙම නැතුව අර ලක්ෂණ නම් ගන්නම එපා. දැන් ගොඩාක් දෙනෙක්ගේ අර දර්ශන පොත්වල මේ දේශනා කරලා තියෙනවා මේෂණේ නැති වෙනවා ඒතන පහළ වුණා එච්චරයි ඒක සිතිවිල්ල ආව ගියා එච්චරයි ඒක අර දර්ශනලාභීගේ ස්වභාවය ඒක පුතඥය ආරෝපණය කරන්න ගියපු ගමන් පුතඥය මුලා වෙනවා ඔය ධර්මයේ පරක්කු වෙන ගොඩාක් දෙනෙකුට හේතුව මේ මාර්ගඵලලාභීන් වගේ අධ්‍යාපනය මේ අධ්‍යාත්මයේ සරසන්න යනවා එන්නත රඟපාන්නේ රඟපාවන්නේ යනවා අධ්‍යාත්මය තුල හිතාමතා කරන දෙයක් නෙමෙයි වංචනික අදහසකින් කරන දෙයක් නෙමෙයි නොදැනුවත්ව කරන දෙයක් ඒ කරන දෙයින් සත්‍ය අවබෝධය කල්යනා අපි මේ රහතන් වහන්සේලා මෙහෙම එහෙමයි මෙහෙමයි කියලා මේ විදියට ඉන්න ඕනේ කියලා එහෙම නැහැ මම කොහොමද ඉතින්ට පරිවර්තනය වෙන්නේ විතරම මම කොහොමද ඉතින්ට පරිවර්තනය වෙන්නේ ඔබ තුල ලෝභ ద్వේෂ මෝහ මල්ල පොදිය අල්ලගෙන ඉන්නේ ඔබමයි. ඔබ අතහැරියනම් ඔබ නිදහස්. නමුත් ඔබ හිතනවා ඔය මල්ල ඇතුලේ ඔබට මොනවා හරි කන්න දෙයක් තියෙනවා කියලා. ඈ? ඔබ තමයි තණ්හාව කියලා කියන්නේ. කන්න දෙයක් තියෙනවා කියලා හිතනවා. ඒ නිසා ඒකේ මොනව හරි ওই මල්ලෙන් ටිකක් කන්න බලාගෙන ඉන්නවා. දැන් ජීවිතය කියන එක මිනිස්සු විඳින්නනේ හදන්නේ, කන්න හදන්නේ. කන්න හම්බ වෙනවද? කනටවත් කන්න හම්බ වෙන්නේ නැහැ. බඩ පිරෙන්න කාලා නෙමෙයි කවුරුවත් මැරෙන්නේ. පුරවන්න පුළුවන් බඩද තියෙන්නේ? පුරවන්න බැරි බඩන්නේ තියෙන්නේ අපිට ආට. නේද? ඒකට පුරවන්න පුළුවන් මනසක්ද අපිට තියෙන්නේ? පුරවන්න බැරි මනසක් තියෙනවා. එහෙනම් අපි කරන්න ඕන මොකද්ද? තණ්හාය විප්පමුත්තස්ස. ඔබ තුල තණ්හාව බැඳීම් අධ්‍යාත්මයෙන් මුලින් උපුටාම එළියට දාන්න. සිත ඇතුළේම තියෙන කහට ඔබ හොයාගෙන යන්න. කෙලස් දූවිලි හොයාගන්න. ඒවා භාජනයක් සුද්ධ පවිත්‍ර කරනවා වගේ හැදියට ඇදලා දාන්න. නිතර ඔබේ හිතත් එක්ක ඔබ මේ ගනුදෙනුව කරන්න, කතා බහ කරන්න. ඔබ අකාලික වූ තත්වයට දර්ශනයෙන් ඔබ ඒ දේ දකින්න මුලින් ඒ දර්ශනයෙන් දැකපු ඒ තත්වය ඔබේ අධ්‍යාත්මය තුළ පිහිටවන්න සියල්ල අතහැරලා ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් ඔබට ඔබ තුළ නිර්මාණය කරගන්න පුළුවන් අධ්‍යාත්මික දර්ශනය තුළින් පළමු වතාවට බල සියල්ල අතහැරලා මේ සියල්ල අතහැරුවාම කිව්ව කෙනෙක් හිතන්න බලන සියල්ල අතහැරියත් දැන් සාමාන්‍ය පොදු විවාහරේ තියෙන වචනයක් මම භාවිතා කරේ සියල්ල අතහැරිය කියලා කිව්වහම අපේ අය හිතන්නේ මේ සියල්ල අතහැරලා මම ජීවත් වෙනවා සියල්ල අතහැරියට පස්සේ යාට කියන්න බෑ මම මාර්ගඵල ලැබුවා කියලාවත් කියන්න බෑ. එහෙම කිව්වොත් බොරු. මම දර්ශනයටපත් වුණා කියලා කියන්න බෑ යාට සියල්ල අතහැරියට පස්සේ. මමත්වයේ අතහැරීමමයි දර්ශනය. යාට ඒ තුලින් උඩඟු වෙන්න, සන්තෝෂ වෙන්න, ප්‍රීති වාක්‍ය ගායනා කරන්න හැකියාවක් නෑ. ඒක සත්‍යය දන්නවා. අමුතුටි වචනයෙන් ඕනනම් කියන්න පුළුවන්. කිව්වට ඒක පරමාර්ථ සත්‍යයට ගැලපෙන්නේ නැහැ. කාර්ම පුදුම දෙයක් නෙමෙයි. දැන් ඔබේ ඊඩමට ඔබට දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. සංකල්පයක් ඇති වෙලා තියෙනවා. ඒ පිළිබඳව හැඟීමක් තියෙනවා. ඉතින් තා සරලයි අංග සම්භාරය එකතු වුණා. ඔක්කොම තමන්ට හම්බ වුණා. දෘෂ්ටියක් හදාගත්තා. කවුරු හරි අත තිබ්බොත් ගත්ත ගැත්ත. එහෙම නෑ ගොඩක් මේ මෙදුන තුන මේ ඈත ගම්මානවල මේ නේ කැදිකොළු ගන්නවා. ඒ වගේ තමයි තමා තුළ ඇති වුණා සංකල්පයක්. ඒ සංකල්පය රැකගෙන ඉන්නවා කිරල බිත්තර රකින්නවා වගේ. කිරල බිත්තර රකින්න කොහොමද කියලා දන්නවද? දගල තියෙන කකුල් දෙක උඩ තියාගෙන කොන්දෙන් දකින්න කිරල බෙත්තර ඔව් අපිනි කියන්නේ වෙන මොකක් හරි හේතුවක් නිසා කිරලා එහෙම ඉන්නේ මේ අපි අපේ අය කියන ආස කඩම් වැඩි කියලාලු මොන බොරුවක්ද හරියට නිකන් කිරලගේ හිත කියවුවා නේද කියන කතා දැන් අපි ඉන්න මෝඩ තත්ත්වෙට කිරලක් දැතලා දාන්න හදනවා ඈ සංසාරේ තියෙන භයංකාරත්වය තමයි මේ නිකං දුක් විඳිනවා නිකං වෙහෙස වෙනවා ඒක තේරෙන්නේ නැති වුණාට මේ මිනිස්සයා මිනිස්සෙක් කියන හනවා ගැනීම තුළ විශාල වේදනාවකට පත් වෙනවා ඒක නිසා තමයි මේ සංසාරයෙන් ගැලවෙන්නට උවමනා කරන ශක්තියින් ඔබ තුල ජනිත වෙනකොට ස්වභාව ධර්මයෙන් මේ දේ ඒකට අපි කියන්නේ පාරමී පිරිනවා කියලා. එහෙම වුණාට පස්සේ යාට සංසාරයෙන් ගැලවීමේ උවමනාව ඇති වෙනවා. මොකද මේ ලෝකයේ යම් කිසි සත්‍ය න්‍යායක් බීජයක් ඉතින් හැදුනනම් ඉතින් ගැලවීමේ උවමනාවක් ඇති වෙනවා. ඉතින් සමහර උදවියට හිතනවා ඇයි අපි සංසාරයෙන් ගැලවෙන්නේ කියලා. අපේ ගමේ ඉන්න පිනක්ක්ක් කරන්නේ මේ මිනිස්සයා මේ නිවන් දකී කියලා බයයි. මේ මිනිස්සයා හිතනවා මේ බල්ලෙක් කියලා හරි ඉපදුනොත් නේ හොඳ. එතකොට ඉන්නේ මේ ලෝකේ බලන්න පුළුවන් කියලා. අපේ ඥාති බාපගෙන කිව්වේ. ඉතින් හරිද? මේ තරුණේ එකේ වුණාට බාපගේ වුණා. එම් ඥාති ගමේ. නමුත් තේන ඕ ඔය අදහස මටත් ඇවිල්ලා තියෙනවා. හැබැයි ගුඩාම කාලේ ආවේ පොඩි කාලේ. අනේ නිවන් දකින්න බෑ කියලා. අද මහාන වෙච්ච අය ඉන්නවනේ. නිවන් සුව ලැබේවා කිව්වම අනේ පයි 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 කියනවා. මං නිවන් දකින්න කැමති නෑලු. මං හැමදාම ඉන්නලු කැමති. ඒ මෝඩකම මොකක්ද නැතිකම. සංසාරේ පිළිබඳව ජීවිතේ පිළිබඳව නැහැ ඒගොල්ලෝ අතන සැප ඇතේ මෙතන සැප ඇතේ ඒගොල්ලන්ගේ සිහින දිහා බැලුවාම ඒගොල්ලන්ට තියෙන්නේ මොනවද? හරි පොඩි නෑ මේ මේ ලෝකෙම තියෙන්නේ. මේගොල්ලන්ගේ පොඩි පොඩි සිහින තියෙනවා. හරියට අපි පුදුම වෙනවා මේ සිහින පිළිබඳව. ඉතින් ඒක කියන්න ඕනේ. පුංචි පුංචි සිහින තියෙන්නේ. සමහර තියෙනවා. දැන් ඒ නිසා තියෙනවා. දැන් ඒ නිසා අපි පරිණත වෙනවා කියලා කියන්නේ එයාට බෑ. එයාව සතුටු කරන්න බැරි වෙන්න ඕන. මේ සාමාන්‍ය කෙනෙක් නම් සතුටු කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය බුද්ධයක් ඥානයක් තියෙන පුරුෂයෙක් සතුටු කරන්න පුළුවන් ලස්සන කාරයකින්, ලස්සන කුමාරිකාවකින්, ස්ත්‍රියකින් සතුටු වෙන්න පුළුවන්. එයා ඒ කසාදෙත් බැඳගෙන ওই නාකි වෙනවා. ඒකත් එක්ක කාන්තාවකුත් සාමාන්‍ය බුද්ධයක් තියෙන කාන්තාවෙක් හොඳ පුරුෂයෙක් එක්ක හොඳ දේපල වස්තුවක් එක්ක විවාහයක් මේ වෙලා ධර්මල් වදා ඒකත් එක්ක නාකි වෙනවා. එහෙම වෙන්න පුළුවන්. දැන් සමහර අය ඒ ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම තිබ්බට ඊට එහා අධ්‍යාත්මික දෙයක් හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලෝ ඵල ප්‍රයෝජනයක් ලබනවා. නැත්නම් අරගොල්ලෝ අරක විතරක් කක නාකි වෙනවා. අර ටික විතරක් භුක්ති විඳින විඳ නාකි වෙනවා. එරිගෙන නාකි වෙලා යනවා. ඉතින් ඒ වගේ සුළු දේවල් වෙනුවේ. ඒ නිසා මම බල මමත් කල්පනා කරනවා. ඇයි මම ඒ වගේ තත්ත්වයක නතර නොවෙන්න ගියේ? කාලයක් තිබ්බ මට. එම නිවන් දකින්න උමනාවක් තිබ්බේ නැහැ. ඒ කාලේ තිබ්බේ අමීර් ඛාන් කෙනෙක් වෙන්න, සල්මන් ඛාන් කෙනෙක් වෙන්න තමයි ආසාව තිබ්බේ. ඉතින් අමීර් ඛාන් අඳින ඩෙනිම බලාගෙන ඉඳලා ඒ වගේම ඩෙනිමක් හොයනවා මං ගිහිල්ලා කඩවල් පීරල හොයනවා අර අමීර් ඛාන් අඳින ඩෙනිම. ඒ වගේ ඩෙනිමක් හොයනවා. කොණ්ඩේ කපන්න ගියාමත් එහෙමයි. අමීර් ඛාන් වගේ කොණ්ඩේ කපනවා. ඒක කාලයක් තිබ්බා. ඉතින් මේ කාලේ මම හිතා කරේ මාල එකක් නෙමෙයි මගේ මාල හතක් විතර තිබ්බා. මාල හතක් දාන්න කියලා ඒ වගේ මාල හතක් විතර තිබ්බ රත්තරම්ම මාල තිබ්බා. මුදු දාගෙන හිටිය සැහැයි එක එක පිස්සුවක් එක කාලෙකදී තියෙන එක දෙයක්. කොණ්ඩ වැව්වා, කොණ්ඩ කැප්පුවා, කොණ්ඩ වවනකොට බැනුම් ඇව්වා, ආයි කොණ්ඩ කපනකොටත් බැනුම් ඇව්වා. එම්මි තිනෝ ඒ එක කාලේ. හැබැයි ඒක වේගින් වේගින් ටක්ටක් ගාලා වෙනස් වෙලා වෙනස් වෙලා අවුරුද්දයි දෙකයි තුනයි වෙනස් වෙලා එලාවට පච්චනම් කොටා ගත්තේ නේ. කරාබුත් කන විද්දේ නැතුව දාගෙන හිටියා. ඉඳලා හිටලා ඔය අලුත් එක විනෝද චාරිකාවක් එම යනලා කරාබුකුත් දාගෙන හිටියා. හැබැයි පිටින් දාගෙන හිටියේ කන විද්දේ නැහැ. වෙලාවට විද්දා නම් තමයි වැඩේ. ඈ ඒ තින් මේ ඒව ඉක්මනින් වෙනස් වෙලා ආයි සුදු සරමට ආවා. ඒක තමයි ජීවිතේ එක එක කාල පරාසයන් වලදී එක එක්කෙනාට තේරෙන වටපිටාව. දැන් ඇත්තන්ට මේ භාවනා කරන්න ඕන ජීවිතේ තේරුම් ගන්න ඕන කියන අදහස මං හිතන්නේ කුඩාම කාලේ ආවේ නැහැනේ. මේ වයසත් එක්ක ජීවිතයේ අත්දැකීම් වලින් බහුල වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඈ ඒ ඇත්තන්ට මම හිතන විදිහට තව ටිකක් කසපහරවල් ටිකක් හම්බ වුණොත් ඊට වඩා වේගවත් වෙනවා. එනට ඒ කසපාරවල් ස්වභාව ධර්මයෙන්ම ලැබුණොත් නිවන් ඉක්මනට දකි. ඈ දුක කියලා කියන්නේ දුක ජීවිතයේ ප්‍රත්‍යක්ෂ වෙනවා 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 කියලා කියන්නේ හොඳට දැනනවා කියලා කියන්නේ එයා නිවන් දකින. හොඳට බලන්න හොඳට දුක් විඳපු මිනිස්සුය තමයි වැඩිපුරම නිවන් දැක්කේ. එක්කො ප්‍රඥාවෙන් එයාට දුක කියා දුන්නා, එහෙම නැත්නම් සබාධහමෙන් එයාට දුක කියා දුන්නා. දැන් උපතිස්ස කෝලිත වගේ තරුණයන්ට ප්‍රඥාවෙන් දුක කියා දුන්නා. ඒ නිසා ඒගොල්ලෝ නිවන් මඟ හොයාගෙන ගියා. පටාචාරාවට සබාධහමෙන් දුක කියා දුන්නා. එයාට සබා ධර්මයෙන්ම එයාට ගොඩාක් දේවල් අහිමි වුණා. සුනීත සෝපාකට ස්වභාව ධර්මයෙන්ම දුක කියා දුන්නා. හැබැයි ප්‍රඥාවෙන් නෙමෙයි, ස්වභාව ධර්මයෙන්මද. ඒක ප්‍රඥාවට ඇතුල් වෙනවා. ඒස ආධ්‍යාත්මික ප්‍රඥා දර්ශනයෙන් දුක දැනෙන්න ඕන, එහෙම නැත්නම් ස්වභාව ධර්මයෙන් දුක දැනෙන්නේ. ඒ ඔයාටන්ටත් ඒ ප්‍රඥාවෙන් සහ ස්වභාව ධර්මයෙන් දෙකින්ම යම් ප්‍රමාණයකට දුක කියන ප්‍රතිසතිය දැනෙනවා. ඒ දැනන තරමට තමයි ඔබ ඇවිල්ලා ඉන්නේ. නමුත් හැම බැඳීමකින්ම ගැලවෙන්න පුළුවන්. තමාට තමා කෙරෙහි ඇලිච්ච බැඳීමෙන් ගැලවෙන්න ලෙහෙසි නැති ප්‍රශ්නයයි මෙතන තියෙන්නේ. හැම එකකින්ම නිදහස් වෙන්න පුළුවන්. තමාට තමා බැඳිච්ච දෙයින් නිදහස් වෙන්නයි බැරි. දැන් ඔබ හිතන්නකෝ ඔබට ආමන්ත්‍රණය කරන නම ඔබ කාට හරි ඉඩමක් ලියලා දෙනවා වගේ ලියලා දෙනවා. තමන් ඊට පස්සේ නමක් ආරෝපණය කරගන්නේ නැහැ. ඊට පස්සේ මොන වගේ ස්වභාවයක්ද තමන්ට දැනෙන්නේ? නාමයක් බැඳ ගැනීම නිසා තමයි ඒ නම ඔස්සේ පැමිණෙන ලියුම් තමන් කඩලා බලන්නේ. නාමයක් බැඳගෙන නැත්තම් ඒ ඔස්සේ එන ලියුම් කඩලා බලන්නේ නැහැ. ඒවට එන නින්දා ප්‍රශංසා මොකක්වත් බාර ගන්න විදියක් නැහැ. හැරෙනත පැලින් ආයවන්නේ. නම අල්ලගෙන ඉන්න නිසායි එදේ කරන්නේ. ඒ නිසා අධ්‍යාත්මික වශයෙන් අල්ලා ගැනීම තියෙනකොට ඍදුම් නීම් තියෙනවා. අධ්‍යාත්මික වශයෙන් සම්පූර්ණයෙන් නිහල දැම්මට පස්සේ ඍදුම් අවම වෙනවා, නැති වෙනවා තියෙනවා. තමන්ට සැනසෙල්ල උදා වුණා කියලා තමන්ට පේනවා. ඒක තමයි තමන්ට මම කියන කෝණයෙන් තොරව ලෝකේ දිහා බැලීමේ නිරතුරු ස්වභාවිකවම පෙනෙන ධම්මසක් පහළ වෙනවා, ධර්මඥානයක් පහළ වෙනවා. ඊට පස්සේ තමා කෙරෙහි බැලුවහම තමන්ට මම විඳින දුක් මම මගේ කියලා පේන්නේ, දැනෙන්නේ. විඳින දෙයක් දැනෙන දෙයක් වුණත් අර දැඩි මමංකාරයෙන් විඳින ස්වභාවයක් නැහැ. කියන වචනේ වුණත් මෘදු මුලයක් ගතියක් තියෙනවා. හිතන සිතුවිල්ලෙත් මෘදු ගතියක් තියෙනවා. කරන ක්‍රියාවෙත් මෘදු ගතියක් තියෙනවා. නමුත් එසේ නැති පුතග්ජනයාගේ කියන වචනය කළු ගල් වගේ. හිතන සිතුවිල්ල කළු ගල් වගේ. ඈ තියෙන දෘෂ්ටි කළු ගල් වගේ. ඒකනේ අද වෙනස් කරන්න බෑනේ. හින්දු කෙනා වෙනස් කරන්නත් බෑ, මුස්ලිම් කෙනා වෙනස් කරන්නත් බෑ, ක්‍රිස්තියානි කෙනා වෙනස් කරන්නත් බෑ, බෞද්ධයා වෙනස් කරන්නත් බෑ. ඒකත් දැන් ආගමක් හැටියටනේ. බෞද්ධ දර්ශන සම්බුද්ධ තථාගත දර්ශනය. ඒ තථාගත දර්ශනය වුණාට බෞද්ධ අර වගේම ආගමක් හැටියට තමයි දැනට තියෙන්නේ ලෝකේ. එහෙමනේ ආගමක් හැටියට ලෝකෙ ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ කිසි කෙනෙක් වෙනස් කරන්න බෑ ලේසි. මොකද කළු ගල් වගේ කොහොම අල්ලන් තියෙන්නේ. බෞද්ධයා බෞද්ධකම අතාරින්නෙත් නැහැ, මුස්ලිම් මුස්ලිම්කම අතාරින්නෙත් නැහැ, ක්‍රිස්තියානි ක්‍රිස්තියානිකම අතාරින්නේ නැහැ, හින්දුයි හින්දුය අතාරින්නේ නැහැ. කොටින්ම කියනවා නිගණ්ඨනාථ පුත්ත හෙළුව අතාරින්නෙත් නැහැ තාම. මිනිහා සන්ලාක්ස් දානවා, සෙල් ෆෝන් එකක් අතේ ගෙනියනවා, ගාඩ් එකක් දාගෙන යනවා. උට රෙද්දක් ඇඳලා යන්නේ. මෙච්චර රෙදි තියෙන ලෝකේ ඈ දැන් රෙද්දා දින එක තමයි ගන්න. අර ඔක්කොම බලවා නේ, අච්චර දේවල් ටිකක් කරන්න පුළුවන්. මේ මාස කොම්පියුටරුත් භාවිත කරනවා, ලැප්ටොප් භාවිත කරනවා, නිකන්ට නෑද පුතලා, රෙදියම ඉන්නේ නෑ. බුදුම ලෝකය යන්නේ බලන්න අවිද්‍යාවේ තියෙන පරම භයානකත්වය. මේ ලංකාවටත් ඔය දහම තිබ්බනම් ෂෝක්, මෙච්චර වේදන් නෑ. ආර්ථික කල්පනා කරන්නේ ලස්සනට කරගෙන තිබ්බා තා ඈ ඈ නෑ, මෙච්චර කිසිම ආර්ථික අහිමියක් ඇති වෙන්නේ නැහැ, රට ණය වෙන්නේ නැහැ. තිබ්බනම් හොඳයි. මං කියන එක නෙමෙයි, නිගන් රාතු පුත්තල කියන එක කී වගේ. ඉතින් ඒ නිසා ඔය වගේ තත්ත්වල් තියෙනවා. ඉතින් ඔය ඇත්තොත් එහෙමයි, ඔය ඇත්තොත් අල්ලගත්ත දේවල් අතහරින්න වෙනවා. ඒ සියල්ල අතහැරිය අවස්ථාවකයි අපිට සියල්ලගේම තියෙන තතු ගන්න පුළුවන්කම තියෙන්නේ. කියන්නේ දෘෂ්ටියකින් දකිද්දි කවදාවත් සත්‍ය දකින්න බෑ. සම්මා දිට්ඨික වෙන්නම ඕන. ඒ කියන්නේ දෘෂ්ටි නැති වෙන්නම ඕන. අපි ලෞකික සම්මා දිට්ඨිය ගැන නෙමෙයි මේ කතා කරන්නේ, ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨිය දස අකුසල්, රස කුසල් ඒ කතාව ඒක ලෞකිකයි. ආර්ය සම්මාගේ තියෙන පරමාර්ථ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයක් තියෙනවා. මේ සම්මුති ආර්ය අෂ්ටාංග මාර්ගය පැහැදිලි කරලා තියෙනවා. ඒක ජීවත් වෙන්න නේද, හොඳ වෙලඳාම ගොවිතැන් කරන්න, ඒ කතාව ඒක වෙනම කතාවක්. මේ කතාව පරමාර්ථ පැත්තේ කතාව තේන්නවනේ. එතකොට තවන්න පුළුවන්කම තියෙනවා අර සියල්ලම අතහැරලා සියල්ලගේම තියෙන තතු පුජ්‍යලත්වයෙන් තොරව, පුජ්‍යලේ ඇහි පුජ්‍යල ඇහින් තොරව බලන්න, පුජ්‍යල සංකල්පයෙන් තොරව බලන්න පුළුවන් හැකියාව ලැබෙනවා. සමස්ත ලෝකයේම මහා ශාන්ත තලක් හැටියට තමයි බලන්න පුළුවන්. ඔයත්තුන්ට බෑ අර ප්‍රඥා උදපාදි, පඤ්ඤා ඉපදිලා නැහැ. ඔයගොල්ලන්ට ඉපදිලා තියෙන්නේ දෘෂ්ටි උදපාදි, සංකල්ප උදපාදි, වචන උදපාදි කියලා තමයි තියෙන්නේ. තේරෙනවද? වචන උපද්දවගෙන තියෙනවා, සංකල්ප උපද්දවගෙන තියෙනවා, දෘෂ්ටි උපද්දවගෙන තියෙනවා. මොනවද ඔයගොල්ලෝ උපද්දවගෙන තියෙන සංකල්ප? ඕනනම් සිංහල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව වගේ භාෂා දෙකක් ඇති වුණ උපද්දවගෙන අඩු වැඩි. ඊට පස්සේ නමුත් තව භාෂාවල් තියෙන ඕන තරම් ඒ උපද්දවගෙන නැහැ. උපද්දවගෙන නැති නිසා ඒවෙන් කියන දේවල් තේරෙන්නේ, වේදනාවල් ඇති වෙන්නේ, හිත චලනය වෙන්නේ නැහැ. අපි මේ හැම දෙයක්ම හදාගෙන තියෙන්නේ මොකද දන්නවද? චලනයට. ඒ චලනය කියන්නේ තරී කුදුමාකාර විදිහේ පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට, පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වෙන මහා අමුතු ස්වභාවවල වෙන සංකල්පවල ඇති වෙන මනුෂ්‍යයෙකුට වින්දනාත්මක ගුණයක් පහළ වෙන්නේ. බිය තියෙන්න ඕන, සැක තියෙන්න ඕන, බය තියෙන්න ඕන. මෙන්න මේ තුන ක්‍රියාත්මක වෙන ඕනම තැනක විශාල චිත්ත උත්තේජනයක් ඇති වෙනවා. ඔය ඒක තමයි විශාල වින්දන ශක්තියක් එතන තමයි ගොඩ නැගෙන්නේ. ඒකනේ ඔය සමහර මහත්තුරු මේ තමන් රූප රාජිනියක් අසාද බඳලා ගෙදර හිටියා, අල්ලුවට එහා පැත්තේ අර ගෙදර වැඩ කරන කෙල්ල කෙල්ල බලන් හොදන එක දිහා බලාගෙන ඉන්නවලු. මම දන්නේ නැහැ මොකක් කරන්නද කියලා. සමහර කලාතුරකින් ඔය කතාවක් තියෙනවා. ඒ කියන්නේ අරගෙන මොකද මේ දැන් එයා ආගේ නැහැ. එයා දැන් මගේ බිරිඳ. දැන් ඉතින් ඒකේ අමුතු කුතුහලයකුත් නැහැ, අමුතු බයකුත් නැහැ, අමුතු විචිකිච්ඡාවකුත් නැහැ. අර වැරදි වැඩි තමයි අර මිනිස්සුන්ට අර වැඩි ශක්තියක් ඇති කරගන්න. ඒ නිසා තමයි මේ ලෝකේ වැරදි වැඩ කරන්නේ මිනිස්සු පිළිමින්නේ ඒකයි. වැරදි වැඩ වල වැඩි වින්දනාත්මක ගුණයක් තියෙනවා. එපා කියන දේවල් කරනකොට, එපා කියන දේ දැන් කොහොමත් අර හිතුවක්කාර වැඩ කරන්නේත් ඒකයි. ලෝකයට සාමාන්‍යයෙන් අපි මේ හොඳ වැඩ කිව්වා නම් එපයි කියලා මිනිස්සු ඒක කරන්න පටන්. දැන් අපි හැමදෙරු උදේ ඉඳන් රෑ වෙනකන් කියන අරක්කු බොන්න එපා කියලා මිනිස්සුන්ට, සිගරට් බොන්න එපා කියලා මිනිස්සුන්ට, දැන් වීම් දානවා, පිළිකා හැදෙනවා, හෘදයට අහිත කරයි. මම හිතන්නේ ටීවී එකේ දැන් වීම් 100 ගානක් යන දවසකට. හරිද? මො මිනිස්සු ඒකම කරනයි. එපයි කියන වැඩ කළාම කුතුහලයක් එක්ක වැඩි විජයයක් තියෙනවා. නිකම්වත් මිනිස්සුන්ට කිව්වා නම් කොළ කැඳ බොන්න එපා, ශරීරයට අහිත කරයි, ආයුෂ කෙටි වෙනවා, ඈ ශරීරය අවපහ ගන්නවා කියලා මිනිස්සු අනිවාර්යෙන් කොළ ගැඳ බොන්න පටන් ගන්නවා. ඒ පා කියන හොරෙන් කලකඳ බීලා හවුනොත් එහෙම කොයි බාරි කියලා නිදි උද්දාන කොලකඳ හවුනොත් බරපතල වැඩ සහිත 6 මාසයක් සිර දඬුවන් කියලා මිනිස්සු හොල හොරෙන් කොලකඳ හදලා විකුණන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි අන සැකය. සැකය. ඒක තමයි හැටි. ස්වභාවය. ඈ? තේම දේවල් තියෙනවා. දැන් ඉන්දියාවේ ආනන්ද බෝධි මහන්සියලා නේ රන් වටක් එහෙ මෙහෙ ගහලා නැහැ. මේ ජයශ්‍රී මහ බෝධි මහන්සියටත් වඩා පැරණියේ තන ආනන්ද බෝධි මහන්සිය ඉන්දියාවේ කවුරුවක්වත් මේ නලල තියලා වඳලා එහෙම යන්න බලන්නේ කලාතුරකින් කෙනෙක් සද්ධාවකින් නලල තියලා නේද? මෙන්න වැට ගැහුවට පස්සේ දැන් වැටක් ගහලා තියෙන්නේ. වැට ගැහුවට පස්සේ දෙතුන් දෙනෙකුට වැඳලා අට පිටි කරක් අරගෙන පොර කාලා අනිත් අයට යන්න නැහැ මං විතරක් ගියා කියලා උජාරුවෙන් ගිහිල්ලා නලල ගහලා වැඳලා සිවුරු දාලා හරි ලොමුවට එනවා. දැන් මේ අපේ ලංකාවේ ජයසිරි මහ බෝධින් වහන්සේ ගිහිල්ලා නලල තියලා වැඳගන්න නිකන් ඒක හීනයක් වගේ. ඒක ගොඩක් දෙනෙකුට කරන්න බැරි වැඩක්. දැන් මං නම් තුන් හතර පාරක්ම ගිහිල්ලා නලල තියලා වැඳලා තියෙනවා. නමුත් අර ඒක අර ලොකු වටිනාකමක් දුන්නට පස්සේ බය බිය සැක අගය දුන්නට පස්සේ තමයි ඒකේ ලොකු අගයක් එන්න පටන් ගන්න. ඉතින් මේ මිනිස්සුන්ගේ ළඟ තියෙන මේ සංකල්පමේ ස්වභාවය මහා අමුතු දෙයක්. කළුගල් දුර්ලභ වුණා නම් මිනිස්සු කරේ එල්ලගන්නේ මං විශ්වාස කරනවා කළුගල් කියලා. සුලභ වෙච්ච නිසා තමයි මිනිස්සු කළුගල් නෑ එල්ලගන්නේ නැත්තේ. දැන් නොමිලි හම්බෙන නිසා තමයි මේ හුස්ම අගේ නැත්තේ. රත්තරන් අගේ. නැත්නම් එක හුස්මක් අපි ගණන් හදන්න ගියොත් රත්තරන් කිලෝ කීයක් වටිනවද? මුළු ලෝකෙම තියෙන රත්තරන් ටික වටින්නේ නැහැ එක හුස්මක් තරම්. නමුත් මේ හුස්මට අපි ගරු කළාද? හුස්මට ගරු කළාද? හුස්මට ගරු කළාද? කොච්චර ගරු කරන්න ඕනද? මේ සුසුමට, මේ වාතයට, මේ සුළඟට. ඉහළට ගන්න හොඳ හුස්මක් බලන්න. අතරන් කිලෝ කීයක් අටිනවද කියලා නොමිලේ හම්බෙන නිසා එන්නේ තේනවද? අපේ ලංකාවේ මිනිස්සු කුජාරුවෙන් යන වාහනය ඇමරිකාවේ ඉතාම සාමාන්‍ය පන්ති මිනිස්සුගේ වාහනයක් වෙනවා. එතකොට කිසිම අගයක් නැහැ. ඒ රටේ ගණන් ගන්නෑ. තේනවද? මේ කොළඹ ඉතාම ප්‍රාතිමන්තයෙන් යන ත්‍රිවිලර එක ග්‍රාමීය මට්ටමට යනකොට ලොකු පුජ්‍යලයේ එකක්. ඒකේ හවිු ජාතියේ මිනිස්සු යන්නේ. ඊටත් එහාට යනකොට මොටෝ සයිකලෙ කියන්නේ තවත් උජාරු බයිසිකලයක්. ඒක මේ මිනිස්සුන් කාර්යයක යනකොට වඩා උජාරු වෙනවා. තවත් එහාට යනකොට අර පාපෙදී පොඩ් බයිසිකලෙ ඒකත් හරි උජාරු එකක් වෙනවා. මේ මොනවද ඔක්කොම? ලෝකෙ කිසිම වටිනාකමක් නැහැ. වටිනාකමක් දීලා දෙන්නේ මනුෂ්‍යයා විසින්. නොවටිනා දෙයක්වත් නැහැ. වටිනා දෙයක්වත් නැහැ මේ ලෝකෙ. නොවටිනා දෙයක්වත් වටිනා දෙයක්වත් නැහැ. මේ ඔක්කොම තියෙන්නේ දෘෂ්ටි ජාලයකයි සංකල්ප ජාලයකයි වචන ජාලයකයි විතරයි. මේ අවිද්‍යා දැල, ඔකට කියන්නේ අවිද්‍යා දැලේ, ඕක සත්‍ය අවබෝධ කරගන්න නුවණින් විමර්ශනය කරන්න ඔය ඇත්තෝ සාමාන්‍ය කාන්තා පාර්ශවයේ අර වැඩිපුර කැපවීමක් කරන්න වෙනවා. එන්නේ නැහැ පිරිමින්න පුළුවන් පිරිමේ. නිවන් දකින්නෙම නැහැ. මොකද වැඩිපුර එන්නේ නැහැ නේ පිරිස. මම අහන්නෙම නැහැ. ඒගොල්ලන්ගේ නිවන තියෙන්නේ තබෑරුනේ. හැරෙන්නේ ඉන්නේ එහෙම බනහන්නේ. එහෙට ගිහිල්ලා රුපියල් 150ක් දීලා ඩග් ගන්නවා. මේ අපෙන් බනහලා අපිට රුපියල් 100ක් දීලා යන්න කම්මැලි. දැන් මං හිතන්නේ ඒ හරියට කඩියක් ගහලා රුපියල් 200 300ක් වහන්න බෑ නේ. බෑ අනේ නේද? ඉතින් ඒකයි වැඩේ නේද? ඉතින් හරි මේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මේ ඒ නිසා අපේ පින්නතුන් මේ සත්‍ය දැනගන්න. මොකද මම සත්‍යයක් දැක්ක දවසේ ඉඳලා ඒ දවසේ ඉඳලා මම චිත්ත සහනයෙන් ජීවත් වෙනවා. පරිමාහොමෙන් ජීවත් වෙනවා නැහැ කියන්නේ තියෙනවා. පරිමාවමෙන් ජීවත් වෙන එක පීඩාකාරී දේවල් නෙමෙයි නංගි, ප්‍රශ්නයක් නෙමෙයි. කොරොත්තු දෙන බරක් නම් ජීවිතේට තියෙන්නේ නේද? ඒකට හේතුව මා තුළ මේ ප්‍රශ්න විසඳන මැසිමක් තියෙනවා. මම මට කිසි ප්‍රශ්නයක් නැහැ. මට කිසි මේ ලෝකේ ඉන්න මොන පණිවරයෙක් හම්බුණා මට චකිතයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මම බයක් හිතෙන්නේ නැහැ මට කිසිම කෙනෙකුට උත්තර දෙන්න. මගේ ළඟට දේශීය මහාචාර්යවරු ඇවිල්ලා තියෙනවා, විදේශීය මහාචාර්යවරු ඇවිල්ලා තියෙනවා. ලෝකේ ලොකුම විශ්වවිද්‍යාලවල තියෙන මේ විදේශ මහාචාර්යවරු ඇවිල්ලා තියෙනවා. ලංකාවෙත් එහෙමයි. ඒ හැම කෙනෙක් කෙරෙහිම මනාව පිබිදෙනවා. ඒ වගේම ඒ ඉන්න පිරිසකේ තියෙන ප්‍රඥා මහිමේ තියෙන තරමට මනස පිබිදෙනවා. පිබිදලා ඒ උත්තර ලබා දෙනවා. මම දැකලා තියෙනවා ඉතාම තීක්ෂණ බුද්ධියෙන් තියෙන මිනිස්සු මගේ ඉස්සරහට හමු වුණාම මමත් වේගෙන් ඒ මිනිස්සයව හඹා ගිහිල්ලා ඉතාම ඉහළ පිළිතුරු ලබා දෙන ගුණයක් මා තුළ ඉබේ පැන නගිනවා. ඒ පුජ්‍යල අනුගත වීම තුළ. එසා මම හිතනවා මගෙන් වැඩියෙන් ධර්මයේ ඔයගොල්ලන්ට හම්බෙන්නේ ඔයගොල්ලෝ හරියට මුවහත් වෙන තරමට. නැත්තම් ඔය ඇත්තෝ ඉන්න තරමට හැමදාමත් මම ඉඳි. ඔය ඇත්තෝ මෙහෙන් එහෙම ඉහළ ඉහළ වැඩි පඩියකින් ප්‍රශ්න උත්තර ගලාගෙන එනකොට මමත් ඒ ගානට නැගිලා ඊට විතරම ඊට ඉහළින් පඩියක් බලලා එයාට කරුණු කියලා දෙන්න. එන්නනේ. එසා ඔය ඇත්තන්ටත් තියෙන වගකීමක් ඔය ඇත්තන්ගේ උසස් භාවයකට නගන්න. ඒ තරමට තමයි මම උසස් වෙන්නේ. දැන් ගුරුවරයෙකුත් එහෙමනේ. ළමයින්ගේ තියෙන දැනුම් ශක්තිය බලමින් තමයි යාට ඊළඟ පියවර අදහස් එන්නේ. මෙයාට මේ ළමයට දැන් මේ ටික උගන්වන්න තියෙන්නේ කියලා. එහෙම නැත්නම් හැමදාම තව සැරයක් ළමයා යන්න ලියන්න. ඔයා තව පාරක් යන්නම ලියාගෙන ඉන්න. දැන් ගුරුවරුත් ඉන්න නිසා දන්නවනේ නේද? එයා යන්න ලිව්වොත් තමයි ආයන්න දෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ ජීවිතයේ රැකවරණය සහ ආරක්ෂාව සාංසාරික ගමන තීරණය කරන්න තියෙන්නේ අර වැරදි දෘෂ්ටි ජාලය මකා දාන සම්මාදිට්ඨියට පත් වුණාම සසර නිවැරදි පාලනයකට එනවා. සසර තමන්ට සුවසේ සැපසේ සැරිසැරීමේ හැකියාව එතන ඉඳලා එනවා. අවශ්‍ය නම් බෝසත්වරේක, අවශ්‍ය නම් ඕනෑම කෙනෙක් බවට පත් වෙමි. සංසාරේ දුක් අවම කරගෙන පීඩා අවම කරගෙන යන්න පුළුවන්. ඉතින් අර අපා දුක හරියට අඳුනන්නේ නැතුව වෙනකම් සාංසාරික දුක් හරියට අඳුනන්නේ දන්නේ නැත්තම් ඒගොල්ලෝ ඉතින් ජීවිතය කියන්නේ මේකයි කියලා හිතා ගන්නවා. අපා දුක උපමා කරන්නත් බෑ. බුදුහාමුදුරු උපමා කළා හොරෙක් අල්ලන් යනවා. තහුලකින් අනිනවා සියක් වතාවක්. තහුලක් කියන්නේ උල අයිනේ හුලක් තියෙනවා ඒකේ. ගිනි හුලක්. ඒ කියන්නේ ඉස්සර එහෙමයි විදින්නේ අර ලොකු දිගට මේ විසිකල්ලා ගහන එක. ඒකේ ඉස්සර උලක් තියෙනවා. උල වටේට තෙල් පොගලා පන්දමක් පත්තු කරනවා. ඒක රත් වෙලා තියෙන්නේ. ඇන්නාම පිච්චිලාම වදින්නේ. ඒ වගේ තහුලකින් සියක් වතාවක් ඇඟ සිදුරු කරනවා. කොච්චර වේදනාවක්ද මහණෙනි. දෙවෙනි දවසෙත් අහනෝ රජතුමාර පුජ්‍යලය මලාද? නෑ ස්වාමීනි. තාවුල් පාරවල් 100ක් අහන්න. ඒ දවසෙත් මලාද කියලා අහනෝ? නෑ ස්වාමීනි. තවත් උල් 100 වතාවක් අනින්න කියලා රජතුමාන කරනවා. එතකොට භික්ෂුන් වහන්සේලාගෙන් අහනෝ දැන් ওই තුන්වෙනි දවසෙදි ගහන උල්වල වේදනාව කොච්චරද? ස්වාමීනි කියලා නිම කරන්න බෑ. ඔයගොල්ලන්ට ගිනි කූරකට අත පිච්චුනම තියෙන වේදනාව දන්නවනේ. මදුරු කොයිලයක් කකුලට පෑගිලා එහෙම තියෙන වේදනාව දන්නවනේ. එහෙනම් මතක තියාගන්න තහුලකින් තමන්ගේ ශරීරයට ඇතිවන වේදනාව කොච්චරද. එහෙම වේදනාව අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගල් කැටයක් කරා. ඒ උල් පහරවල් 300ක් කෑයේ සොරා වින්ද දුක මහණෙනි මේ ගල් කැටේ වගේ. අපා දුක සංසාරික දුක මහණෙනි හිමාල පර්වතය වගේ. ලෝකේ තියෙන ලොකුම පර්වතය, ලොකුම කන්ද. මහා මේරු පර්වතය කියන්නේ එතකොට. මහා මෙර කියලා ওই කන්ද ලොකුම කන්ද කියලා මේ ළඟදි නෙමෙයි හොයාගත්තේ. ඒ කාලෙම කිව්වා මහා මේරු පර්වතය. ලෝකේ තියෙන ලොකුම කන්ද ඕක තමයි කියලා කිව්වා. මහා මෙර කියන්නේ ඒකයි, මහා කන්ද. මහා මේරු පර්වතය. ඒ නිසා සසර දුක හරි බයයි. පින්නතුන් මේ දකින්න ඕමනා කරුණු මේ ධර්ම කරුණු අතරේ අපි ඕනේ තරම් කියලා තියෙනවා. ඒක හරියට ඒක බලා ගන්න බැරි විදියයි තියෙන්නේ. ඈ ඔබ බෝලයක් බෝල ගහනවනේ, බෝලයක් ගහන්න බෝලේ නැති වෙනවා, බෝලේ හොයන්න කොහොමද කියලා මට කියන්න. තනකොළ ඈත් කර කර, පාග පාග, බැද්ද පෙරල පෙරල, මොනවද හොයන්න? බෝලේ හොයන්න. ඉතින් ඔබත් ඔබේ හිත පෙරල පෙරල, තල තල, එක එක පැත්තට හැඩ ගැසි ගැසි, එක එක කෝණයට බල බල, හරි පැත්තේ ඉඳලා බලන්න, වැරදි පැත්තේ ඉඳලා බලන්න, නෙවැරදි තැනම තමන්ගේ මනස පිහිටුවා ගන්න, සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටි නැති තැනක පිහිටුවා ගන්න තුරුම, මේ ඉන්න තැන මං ඉන්න දෘෂ්ටිය මොකද්ද කියලා, ඒ තැනින් නැගිටින්න දෘෂ්ටියක් නැති, දිට්ඨිංච අනුපගම්ම සීලවා, දෘෂ්ටි ගන්නේ නැති සීලයකට ඔබපත් වෙන්න. දැනට ඉන්න වෘත සීලේනේ, සමාදන් වෙච්ච සීලයක්. දෘෂ්ටි නැති සීලයක් අධ්‍යාත්මික ආර්ය සංවර සීලය කියන්නේ ඒක. ඒ ආර්ය සීලය පහළ වෙනවා දෘෂ්ටි ගන්නේ නැති තත්ත්වයට ඥාන දර්ශනය ආවට පස්සේ. ඉතින් ඒ වගේ මේක හොයන්නයි තියෙන්නේ. මුලින්ම සම්මුතියෙන් නිවන හඳුන ගන්න, පස්සේ ඊට අනුරූපව අනුකූලව වෙනස් කරගන්න, ඊට පස්සේ ඔබ තුළ නිර්වාණය තහවුරු වෙනවා. ඒක ඔබේ වගකීමක්. ගියොත් අපායේ ඔබමයි, ලැබුවොත් නිවන ඔබමයි. ධර්මය දුර්ලභයි, බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි, සද්ධම්ම සවනං අති දුර්ලභං කියලා තමයි කියන්න තියෙන්නේ. එමනම් අද අපි භාවනා වැඩසටහන අවසන් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.